අපි අපේ දහම් සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමු. අද අපිත් ලැබිලා තියෙන දහම් ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි එකින් එක අරගෙන ඒ වාට අර්ථවත් වටහා ගන්න බලාපොරොත්තු වෙමු. මේක ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගේ දේශනා කොටසක් පෙන්නලා තියෙනවා. නාහං ආනන්ද මුට්ටක් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනා වදාමි. මේ පාඩේ විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේකෙන් කියන්නේ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මුලා වූ සිහි ඇත්තාට මනසේ තේරුම් ගන්න බැරි පුද්ගලයාට ආනන්ද මම ආනාපාන සති භාවනාවක් වදාරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව පිළිහිටන්නේ හරියාකාරව සම්මා ඥානයක් ඇති, මුලා වූ සිහියක් නැති, සම්මා සතියක් ඇති, මනා සිහිනුවණින් යුත පුද්ගලයාට. ඉතින් මෙතන හරි වැදගත් දෙයක් තියෙනවා. ඉතින් මේක අපි හිතලා බලන්න ඕනේ, ඇයි එහෙම දේශනා කළේ? මේ මුට්ට සති කියන වචනයෙන් පෙන්නන්නේ මොකද්ද? සතිය මොට වෙලා. සතිය කියන්නේ මොකද්ද? නිවනට හේතු වෙන, නිවන තේරුම් ගත්ත දැනගත්ත කෙනෙකුට යම් තමන් කරන කියන හිතන දේවල් කොතෙක් දුරට නිවනට සමීපද, කොතෙක් දුරට නිවනට ආධාරද, ඒක නිවන් මගද කියලා තේරුම් ගන්න බැයි නම් යම් පුද්ගලයෙකුට ඔහුට මේ ආනාපාන සති භාවනාවේ යන්න බෑ කියන එකයි වෙන්නන්නේ. නිවන් දැකීම කරගන්න බෑ. මනස සිහිනුවලින් යුතුව ඔබ තෝරා ගන්න බැරි කෙනාද මේ ආනාපාන සති භාවනාව වල්ලා ප්‍රතිඵලයක් ගන්න බෑ කියනවා. දැන් මේකෙදි අද බලාපොරොත්තු වෙන ක්‍රමේ තමයි හුස්ම ඉහළට අරගෙන පහළට හෙළන එක. මේක තමයි ආනාපාන සතිය කියලා අද කරගෙන යන්නේ කවුරු. ඉතින් ඔතෙන්දීම බලන්න ඕනේ අපිට පෙන්නපු ආනාපාන සතිය මොකක්ද කියන එක. ආස්වාස ප්‍රස්වාස කරනවා කියන වදනේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි නාහේ හුස්ම උඩට ගන්න එක ආස්වාස කරනවා, පාත්‍රාත්මික ප්‍රස්වාස කරනකෙ මේ ලෝක සම්මතයේ ඉදක් තිබුණා, අදක් තිබුණා මතුත් තියෙනවා. බුදුරන් වහන්සේ පහළ වෙන ඉස්සෙල්ලත් ඔය ආස්වාස කියන වදෙන්ට ඔය අර්ථය තිබුණා. ප්‍රස්වාස කියන හුස්ම පහ කරනවා කියන එක අර්ථය තිබුණා. ආස්වාස ප්‍රස්වාස කියන හුස්ම ගන්න එකයි පහ කරන එකයි කියන අර්ථය බුදුරන් වහන්සේ පහළ වෙන ඉස්සෙල්ලත් තිබුණා. හැබැයි බුදුරන් වහන්සේ දේශනා කරපු යම් කිසි භාවනාවක් ආනාපානයක් හෝ ආර්යශ්‍රායික මාර්ගයක් ඇත්නම් ලෝතර බුදුරන් වහන්සේ ලෝකයට දේශනා කරන්න ඉස්සෙල්ලා අබුද්ධෝත්පාද කාලයේද කිසි දවසක ලෝකේ විද්‍යාමානින් නෑ කියන එක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් දැකීමට හේතුකාරක වෙන භාවනාවක් නිකන් හේතු නොවන භාවනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. දැන් උන්වහන්සේ දේශනා කරන සෑම ක්‍රමයක්ම නෛර්යානිකයි හේවත් නිවන කෙරවර කරගෙන පවතින්නේ. ඒ මඟ අනුගමනය කළොත් ඒකේ අවසානයේ අරිහත් ඵලය. එයින් මෙ පිට නතර කරන භාවනාව බුදුරජාණන් වහන්සේගේ නෑ. එන එකක් කරලා මේකෙන් පස්සේ අනික කරපන් කියලා එහෙම යන එකකුත් නෙමෙයි තියෙන්නේ. නිවන් දැකීම සඳහා යම් ක්‍රමයක් දේශනා කළා නම් 84000 ක්‍රම දේශනා කළා තියෙනවා. 84000ක් ධර්මස්කන්ධය කියලා අපි ඒකට කියනවා. එක ධර්මස්කන්ධයක් හරියට තෝරාගෙන ඒක අනුගමනය කරනවා. සතර දහයන් ලැබෙනවා, තේන භාවයටපත් වෙනවා, අරිහත්ත්වේ ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. එන දහයන් වලට 아무තු හේකුයි ඒ වගේ මාර්ගඵලයන්ට 아무තු හේතුයි දේශනා කරලා නැහැ. එක ධර්මස්කන්ධය තුල ඔක්කොම තියෙනවා. සම්මා සමාධිය නැති ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. සම්මා සමාධියට ආර්ය චතුර්ථ ධ්‍යානෙ නිකන් ධ්‍යාන සම්බන්ධයි. සම්මා සමාධිය කියන්නේ ආර්ය ප්‍රථම ධ්‍යානෙ, ද්විතීයි ධ්‍යානෙ, තෘතීයි ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියන මේ ආර්ය ධ්‍යාන හතර සම්මා සමාධියට අයිති. සම්මා සමාධියට නිකන් තියෙන මාර්ගාංග 8 අත්තරලා වෙන ක්‍රමයකින් නිවන් දකින්න කිව්වොත් එහෙම ක්‍රමයක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව නිවන් දකින්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩඉඳ ඉස්සෙල්ලත් එක්තරා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තිබුණා. ඒක ලෞකිකයි, කෙලෙස් සහිතයි, සුභතියට හේතු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කළා. මහා චත්තාරීසක සූත්‍රයේ දේශනා කළා පැහැදිලිව. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමනට හේතු වෙනවා. නමුත් නිවන්ට හේතු වෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් මම පෙන්නලා තියෙනවා. ඒක ඕක නෙමෙයි. ඒ මෙන්න මේකයි කියලා හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙන දේශනා පැත්තක තියෙද්දි අපි තවත් යනවා. අර අතීතයේ පරන් තිබිච්ච ඒ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය බදාගෙන. ඒක තියෙන්නේ ලෝකේ සුගතියට හේතු වෙනවා සසර ගන්න නාත්තන්ට ඒක බලයක් නෑ. අවිද්‍යාව තෘෂ්ණා නැති කරන්න බලයක් නෑ. සුගතියට හේතු වෙනවා. සසර ගමනට හේතු වෙනවා. අපායට යන්නේ නෑ. ඒක වඩාගෙන ගියොත් සුගතියට යනවා. ඒකයි ඒකේ ප්‍රතිඵලය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන කරා ගමන් කරවනවා. සසර ගමනට යවන්නේ නෑ. මේකයි තියෙන වෙනස. එහෙනම් නිවන කරා ගමන් කරන මේ යන්නා වූ මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අහර දැනගත්තේ නැති කෙනෙක් මුත්ත සතියෙන් තොර වෙලා හිටන් සම්මා සතියටපත් වෙනවා කියන එක වෙන්නේ නෑ. දැන් සම්මා සතිය කුමක් අරමුණු කරේ තියෙන්නේ? නිවන අරමුණු කරගෙන. මේ මග මෙසේ කටයුතු කළොත් කොහොමද නිවන් දකින්නේ? ඒක නිවනට මගක් වෙන්නේ කොහොමද කියලා? අන්න මේ සම්පජානව තෝරාගත්තොත්, සම්පජාන කියන ගුණේ තෝරාගත්තොත්, මනා දැනීමෙන් තෝරාගත්තොත්, සම්පජානයේ තිබුණා නම් ඒක තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙමයි මේක නිවනට හේතු වෙන්නේ. නිවන කියන්නේ මෙන්න මේ සත්‍යය. ඒ සත්‍යය කරා යන්න ලැබුරු වෙන්නේ මෙන්න මෙහෙමයි. අන්න ඒ කාර්යයේ තමාට නුවණේ වැටහෙන්න ඕනේ. ඒතර තමන් කරන කියන හිතන හැම දෙයක්ම ඒ මොහොතේම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මේක නිවනට, මේක ලෝකයට. මේ මූලික ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනාට සම්මා සතියක් හෝ සති සම්පජඤ්ඤය කියන දෙක නැහැ. සිහි නුවණ නැහැ. නුවණ කියන්නේ මේ ලෝකේ රොකට් හදාගෙන හඳන ගියා. අඳුර ලෝකෙට ගියා කිව්වත් ඒක නෙමෙයි මේ නුවණ කියන්නේ. මල පොත අකුරවත් දන්නේ නැහැ කියලා අපි කතාවට කියන්නේ ඉගෙන ගත්තේ නැති කෙනෙකුට නුවණ තියෙනවා. මේ ලෝකේ අසාරයි කියලා වතහාගෙන ඉඳන් වතහා ගන්න හැකියාවක් තියුණා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විග්‍රහ කරලා බලනකොට ඒ තුලින් තීරණයක් ආවනම් මේ ලෝකේ අසාරයි මට අල්ලා ගන්න වටිනා දෙයක් මේ ලෝකේ නැහැ. තමන්ගේ නුවණ තේරුණා නම් ඒක අහනකොට එහෙනම් මම ගන්න තීරණය මොකද්ද? එබඳු තැනක චන්දරාගයෙන් බැඳිලා කරන කටයුතු වලින් යන්න වෙන්නේ මේ පැත්තට. ඒක අසාර දෙයක් නිසා අත්හැරින වෙලෙම විදී ආ යුතුයි. ඒ නොබැඳිය යුතුයි. මෙන්න මේ කියන ධර්මයේ තේරුම් ගත්ත කෙනාට සිහි නුවණ තියෙනවා. ඒ නුවණ තියෙනවා. ඒ නුවණේ යුත පුද්ගලයා මම දැන් මේ හිතන්නේ කියන්නේ කරන්නේ ඒ සත්‍යයට පත් වෙන්නද විනේහ කරද කියලා. මෙන්න මේක තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. සිහි තියෙනවා. ඔන්නේ සිහියයි නුවණයි නැති කෙනෙකුට බුදුරන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතිය ගැළපෙන්නේ නැහැ. පිළිටන්නේ නැහැ. ඒකයි මෙතනින් කිව්වේ. ඉතින් අපි දැනගන්න බුදුරන් වහන්සේ කුමද්ද පහ කරන්න කිව්වේ, කුමද්ද අරගන්න කිව්වේ. මෙන්න බුදුරන් වහන්සේ පෙන්නුවේ මේ ලෝකේ ඔක්කොම කියන්නේ මේ ලෞකිකත්වයක් අරගන්න. ලෝකෝත්තරත්වයක් ගන්නෙ නෑ. ලෞකිකත්වයේ කොතන හරි තැනක් අල්ලා ගන්නවා. ඒකට ඔන්දේ ගන්න කියනවා. Hindu ධර්මයේ තියෙනවා බ්‍රහ්මන් සදාකාලිකයි. ඒ පැවැත්ම ගැන කියන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ගන්න, ඒ අවස්ථාවේදී කරන්න. ඒවල ගන්න කියන්නේ පැවැත්ම ගැන අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්. නමුත් හිතා ඉන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා. අන්න මුත්තා සතියෙමයි ඒ වැඩේ කරන්නේ. භාවනා කරලා හිටන් දැහැන් වදලා ගියක් බබලෝට ගියක් ප්‍රතිපලයේ බබලෝ මිස නිවර නෙමෙයි. එහෙනම් ඒක දිහේ මේ ආයු කාලයක් ඇද්දී පුණ්‍ය කාලේ ශක්තිය ඉවර වෙනහම ආයෙත් ඇදලා මිනිස්සුත් වෙලා උපදිනවා, කිරිසන් වෙලත් උපදිනවා, හතර පහකට වෙනවා, අතම හරකෙත් යනවා. ඒක වැලක්ලා නෑ පොඩ්ඩක් වත්. අන්න ඒක තමයි කිව්වේ. එයා දැනගෙන ගිය ගමනක් නෙමෙයි. යම්කිසි දෙවි කෙනෙක් ඉන්නවා, දෙවියන් වහන්සේලාට ගියාට පස්සේ අපේ ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි කියලා හිතාගත්තානේ පැවැත්නවා. පැවැත්මක යථා ස්වභාවය හරියට තේරුම් ගත්තේ නැති කෙනා එතෙන්ට හිත දියාගෙන එතෙන්ට ගියොත් ඒ ශක්තිය එතන ගිහිලා ආයෙත් ආපහු එන්න වෙනවා. ආවට පස්සේ ආයෙ මිනිස්සුත් වෙනවා, තිරිසන්ලුත් වෙනවා, හතර පහෙත් යනවා, ඔකරම කොනකට යනවා. සසර ගමනේ අංශු මාත්‍රයක්වත් එයා ඉවරයක් කළේ නැහැ. අනාතය අනාතයමයි. මෙන්න මේ නිසා අනාත ගමනේ නිදහස් වෙලා කොහෙවත් යන්නේ නැති දෙනක් තියෙනවනම් අන්න ඒක වැටහිච්ච දවසට දැනගන්නවා නිවන් මඟ තේරුම් ගන්නවා. ඉතින් යන්න තැනක් නැහැ. කවුරු වෙන්නද? නිත්‍ය වූ සැප වූ ආත්ම වූ යමක් යම් තැනක තියෙනවා නම් එතන උනාට කමක් නැහැ. එහෙම තැනක් තියෙනවද ලෝකේ? පේන තැනක හෝ නොපේන තැනක හෝ මොන ලෝකයක හෝ එහෙම තැනක් තියෙනවද කියලා විමර්ශනය කරලා බලනකොට තමාගේ නුවන්ට ගෝචර වෙන සත්‍යය. මොකද ඒ අන්නේ සත්‍ය බුදුරන් වහන්සේ දේශනා කළා හොයලා බලන්න මෙහෙම තැනක් නැහැ. තමු හිතලා බලන්න. අනාවරණ ඥානෙ ලෝත්‍රා බුද්ධඥානෙ මම විමසලා බලපුවහම මම දැකලා තියෙනවා අංශු මාත්‍ර ඉන්දිකාටු දත්තරම් ප්‍රමාණයක්වත් නිත්‍ය වූ සැප වූ ආත්ම වූ නිගමනේ දෙන්න මේ පැවැත්ම තුල නැහැ. ඒක මම දැක්කා. හැබැයි මම කිව්ව පළියට පිළිගන්නේ නැතුව ඕක විමර්ශනය කරන්න. තමුණු හිතලා බලන්න. අන්න තමන්ටත් ඇත්ත දෙනේ ඊටවල. මම දැක්කේ ඇත්තක් නිසා ඒක බොරු කරලා වෙන එකක් දකින්න විදිහක් නැහැ මේ ඇත්ත බලාගෙන යනකොට. මෙන්න ඇත්ත බලන ක්‍රමේ. මේ ලෝකේ පවතින කිසිම දෙයක් කැමැතිසේ නැහැ. කැමැතිසේ පවතිනවා කියලා පෙන්වන්න පුළුවන් දෙයක් මොන සමිතුව පෙන්වන්න බෑ. මොකද එහෙම දෙයක් නැති බව මම දැකලා තියෙනවා සත්‍ය ආකාරයෙන්ම. යථා භූත ඥාන දර්ශනේ සියලු ආකාරයේ පුරුණ යන්නේ මම ඒක දැක්කා. මේ ඔයගොල්ලෝ සත්‍යයට අනුව හිතලා බලන්න ගියොත් ඔයගොල්ලන්ට කොතනකවත් මෙහෙම ඊට මන් දැක්කේ නැති තැනක් හම්බෙලා මට දිනනවා කියලා කියන්න පුදුලේ ලෝකේ නෑ දුන් ලෝකෙම නෑ. කොච්චර හිතාගෙන බැලුවත් කරන කරන විමර්ශනේ තමයි ඇත්තක් අවබෝධ වෙනවා. ඇත්තම නේ නං කියා තියෙන්නේ. ඉන්න තැනක් පවතින තැනක් හොඳ තැනක් තියෙනවා කියලා යම් කෙනෙක් නිගමනය කරනවා. එහෙම තැනක් නෑ කියන ඇත්ත වාගේ මට හැම වෙලේම ඔප්පු වෙන්නේ. බල්ල බල්ල ගැන තියෙන අනිත්‍ය දුක නැත් දෙයක් නේ. මෙන්න මේක දැක්කාට පස්සේ එයාටත් ඒ තීරණයක් එනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මේ ලෝකේ හැම තැනකම හැම දෙයක්ම. එහෙම දෙයක් තුන මට බැඳෙන්න හැදෙන්න ඉන්න හොඳයි කියන නිගමනය කරන්න සුදුසුද? තමාගේ නුවණින් තමා සුදුසු කරන නිගමනයක් දෙනවා. සත්‍ය නිගමනය මොකද්ද? යමක් කැමැතිසේ නැත්නම් දෙන්නේ දුක නම් විපරිණාමයට පත් වෙලා වැළසෙනවා නම් එහෙම දෙයක් තුනට ගිහිලා ඉතින් බලාපොරොත්තු වෙන දේ ලබන්න බැයි නම් මං ඒක බලාපොරොත්තු වෙන්නේ මගේ පරමාර්ථය ඉෂ්ට වෙයිද? මම බලාපොරොත්තු වෙන්නේ සැනසුම. සැනසුම නැති තැනකින් සැනසුමක් බලාපොරොත්තු වෙනොත් එතනින් සැනසුම ලැබෙයිද? මෙන්න මේක තමයි මනසේ මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් දකින්න පැවැත්ම තුළ සැනසුම ලැබෙන තැනක් නැහැ. යමෙක් සැනසුමක් බලාපොරොත්තු වෙන පැවැත්මට හිත තිබ්බොත් ඔහු ඉන්නේ අපරමග. ඔහු නිවනේ නැහැ. මෙන්න මේක දැක්කට පස්සේ දැන් මම මොකද කරන්නේ? යම් තරමක් එබඳු වන්නා වූ දූෂ්‍ය පැවැත්මෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් නම් දූෂ්‍ය පැවැත්ම නිසා හටගන්න මහගින්න එතන නතර වෙනවා. ඒතර ගින්න නතර කරන්න මේකේ බෑ. දස අකුසල් නිසා සිද්ධ කරන්නා වූ ගුණසක් තියෙනවා ඒක මහගිනිපත් වෙනවා. ගින්නේ මහගිනි. අඟුරු වල ගිනි ගත්තාම දැල්ලත් එක්ක යන එක එකක්. දැල්ල නොයන එක තව එකක්. මෙන්න මේ වගේ. ලෝභ දේශ මෝහ සහගතව වැඩ කරනකොට ඇති වෙන ගින්න. ගින්න තුල ගැල්ලෙන මහගින්නක් වෙනවා. මට මේ පැවැත්ම තුල මහගින්න නිවා ගන්න පුළුවන්. සියලු ගින්න නිවන්න බෑ. මෙන්න මේක දැනගන්නවා යථාර්ථයෙන්. සියලු ගින්න නිවන්න හිතුවොත් මේ තුල ඉඳගෙන අසහනයට පත් වෙනා මිසක් බැරි දෙනක බැරි දෙයක් කරන්න යනවා වෙනවා. පුළුවන් දෙයක් තියෙනවා. මට ලෝභකම අත්හැර ගන්න පුළුවන්, තරහව අත්හැර ගන්න පුළුවන්, මුලාව අත්හැර ගන්න පුළුවන්. ලෝභකම නිසා, තරහව නිසා, මුලාව නිසා යම් විචිත්තතාවයක් යම් කිසි දාහයක් ඇති වුණා නම් ඒකෙන් නිදහස් වෙන්න හැදී. හැබැයි 99%ක් තියෙන්නේ ඒ ගිනි. තව ඉතිරි වෙනවා 100% එක විතර ගින්න. අර මෝහේ නිසා තෝරගන්න බැරුවාම අනේ එයාම දන්නේ නැහැ මං වැරදි වැඩ කරන්නේත් නැහැ. මං දුස්චරිත කරන්නේත් නැහැ. මං හොඳේ සීලවන්තව ඉන්නේ. ඇයි මට මෙහෙම කරදර වෙන්නේ? අන්න ඇති වෙන ප්‍රශ්නේ. ඇයි මට මේ අසත්පුරුෂය ආශ්‍රය කරන්න වෙලා තියෙන්නේ? ඇයි මට කරදර වෙන්නේ? මට හැනසිල්ල ඉන්න නැද්ද? ඔන්න ඕක මෝහයේ ඉන්න. තව මෝහය ඇරිලා නැහැ. ලෝභය දේහය ඇදික වැඩපත්තා ගත්තත් මෝහය වැඩපත්තා ගන්න බෑ. මෝහය විද්‍යාව තුළින් මෝහය දුරු කරගන්න ඕනේ. මෝහය ඉවර නැති නිසා ඒකේ කාරණේ තියෙන්නේ. මම කවුරුවත් එමන්නේ නැහැ. මං කාටවත් වතුර ගහන්නේ නැහැ. ඉතින් මේ මහ වැස්සේ ඇයි මං තෙමෙන්නේ? මහා පිටණියකට ගියහම කොහොමවත් අපිට යාවෙලා මුවාවෙලා ඉන්න තැනක් නැත්නම් මහා වැස්සක් වහිනවා නම් ඒ මිනිහා එතන ඉඳගෙන කියනවා. බලන්න මං කාටවත් වතුර ගහන්නේ නැහැ. මං කාටවත් වතුරේ හිඟි කරන්නේ නැහැ. එහෙම නොකරන මම ඇයි මේ තෙමෙන්නේ? ඇහුවොත් කොයිතරම් මෝඩකමද? එයාට එතෙන්දි තේරෙනවා මං එහෙම ප්‍රශ්නයක් නගනවා නම් එහෙම තැනක මගේ මූලිකම හැරෙන වෙන මොකද ඒ නගන ප්‍රශ්නේ කියලා. වැසේ තෙමෙන එකට කාටවත් මලියක් ඒක හේතු වෙලා ඵලයක් නැහැ. වැසාම තේරෙනවා වැසේ ඉන්නකොට. බලකන්න පුළුවන් ඒක. ඒකේ මුවා වෙන දෙනක් පිළිසරණක් නැත්නම් ඔහුට සිද්ධ වෙනවා දෙවෙන්නේ. ඊට පස්සේ ඒක දැනගත්තොත් මොකද කරන්නේ? මොනවා කරන්නද ඒ? වැසේ හැදීනේ. හේවලක් හේවලක් නැත්නම් බේරෙන්න දෙයක් නැත්නම් එතනකනම් මම ඉන්නේ එතන වහිනවා නම් තේමෙන්නේ නැතුව තිබුණාම මොනව කරන්නද ඉතින්. මම ඔහේ කම්පා වෙලා හරියනවා. අනේ තේරුම් ගන්නවා. ඉතින් බැරි වෙලා හරි කිව්වොත් එහෙම මම අනුන්ට වතුර ගහන්න ඉන්නේ නැහැ වතුරේ හිඟි කරන්න ඉන්නේ නැහැ මම අනුන් තෙබන්නේත් නැහැ. එහෙම කරද්දී ඇයි මං තෙමෙන්නේ කිව්වොත් හරි. අපි හේතුවේ ඵලයේ දැකලා තින්නේ ක්‍රමයේ දැකලා නැහැ නේ හරියට. දැන් අපි හිතා ගන්න තියෙන එක දෙයක්. මෙච්චර වහින්දෙනවා. අනික් කෙනු ගෑ ගන්න එක කුඩයා කරන ඵලයක් කියලා. මම ගණන් ගන්නකොට පිටනේදී කිය කියා. මගේ වරකට. දැන් මට හවු හරණක් නැති වේරෙන තැනක එතනකට මැදිරි වහින්ද පටන් ගන්න. කියන එකක් ඇහුවෙත් නෑ. අනුකරණවත් නෙමෙයි. ලෝක ධර්මතාවයක යථාර්ථය තේරුම් ගන්න බැරුව මම එහෙම තැනද මෙහෙ ඇවිත් ඒ නිසා මට හොටු වෙන්න හිතෙනවා මේ පිටනේ මැද්ද මහයස්සත්. දැන් මම කාට වහින්ද? කාට නොසියොත් මම නොදෙමිද? අන්න අපි දැනගන්නවා ඒ වගේ දැනගත්තා නා. දැන් ඉතින් කොනකට දෙයක් නැහැ ඉතින් මම කරගත්ත මොකටද මම බිඳ බිඳ ඉන්න මොනවා කරන්නද වැස පහයක. ඒක තේමෙන්නේ වෙනවා. මේ කවුරුවක් කරන එකක් නෙමෙයි. කවුරුවක් කරනවා මේ වැහි බින්දේ මම තේමන්නේ කියවට හරියන්නේ වැහි බින්දේ බැලලා හරියනවා. මේ හුලගෙන මේ හැම හතරම වැස කරකෝ වැස මගියාගෙන තල්ලු කරන්නේ. ඒ හුලගෙන බැලලා හරියනවා. ඒකක හරියන්නේ නැවනේ. ඒක අපිට ප්‍රඥාවක් එනකොට ලෝකෙට බැලලා හරියන්නේ නැහැ. යම් කාලයකදී යම් යම් බුදුවරයන් වහන්සේ නමක් කිව්වනම් මේ මනුෂ්‍ය සංඛාර කියන එකේ ස්වභාවය මේකයි. අපි ඕක අහලා ඉති ගණන් ගත්තේ නැහැ. සුට්ටුවර ගණන් ගත්තේ නැහැ බුදුබන්. බණ අහලා නැතුව නෙමෙයි. බණට ඇහුම් කන් දෙයිලා නැහැ. සුට්ටුවර ගණන් ගන්න නැතුව පාජන වැඩ කරලා අපි ඒ කාලේ කාසිය බුදුරණන් වහන්සේ කාලේ කපුසඳ කොණාග බුදුරණන් වහන්සේ කාලේ අපිත් ඉඳලා තියෙනවා. බුදුබණ ගණන් අරන්නේ නැහැ. ගණන් ගත්තේ නැති මෙතන නැහැ. එයා උන්වහන්සේ එදා මොකද දේශනා කළේ? අද බුදුරණන් වහන්සේ දේශනා කරපු එක තමයි එදා දේශනා කළේ. බුදුරන් හන්දේ මොන සංකාරයක් හොදයි කියලා දේශනා කළා. සබ්බේ සංකාරා අනිත්‍යාති සබ්බේ සංකාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා දේශනා කළේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපේක තමයි. කඳුසල්ල බුදුරන් වහන්සේ දේශනා කරලා තින්නේ කොණාගම බුදුරන් වහන්සේ දේශනා කළේ කාශ්‍යප බුදුරන් වහන්සේ දේශනා කළේ ඊට ඉස්සෙල්ලා බුදුරෝ දේශනා කළේ. අපි පඬිසකම ලොකු වෙනවා ඒ කාලේ අපි කවුරු වෙලා හිටියද? මොකා වෙලා හිටියා බුදු බණහන්දි බල්ලෙක් නේ. වෙලා ඉඳලා තියෙන. අපි අපි නිග්‍රහ කරගන්න ඕනේ. බුදුබණ අහන්නේ නැති කාලකන්ණියේ වෙලා ඉඳලා ඉතින් කොහේ හරි බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ අපිත් හිටියද කියලා අහනවනේ. හිටියනම් කාලකන්ණියේ කියලා ඉඳ ඇති. උත්තරේ උගයි. බුදුබණ කණ්ඩ ගත නැති කාලකන්ණියෙක් වෙච්ච හින්දා අදත් මේ සැරිසරාගෙන ඉනවා එපා කිව්වේ. සබ්බේ සංඛාරා කිව්වහම මනුෂ්‍ය සංඛාරයි ඉති නැද්ද? දේව සංඛාර බ්‍රහ්ම සංඛාරයි ඉති නැද්ද? තිරිසන් සංඛාර අපාගත සංඛාරයි ඉති නැද්ද? ලෝකේ යමෙක් යමෙක් ලෝකේ ගොඩනගෙනවා නම් ඒ ගොඩනැගීමට හේතු වෙන මූල සංඛාර හිතෙන් කයින් වදිනේ ගොඩනගගුවා ඒකටයි තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මතු මිනිස්සෙක් කියන් උඹට නිත්‍ය වූ සැප වූ ආත්මව තැනක් එතන තියනවා කියලා එහෙම දේශනාව කරනවා. ඒ බුදුබණ කනට අහපු නැති පඩේකටවත් ගණන් ගත්තේ නැති හින්දා තමයි අපිට සිද්ධ වුනේ කවක් නැහැ මිනිස්සු අතර උපදිනාට. අපි යාළුවෝ දාලා යන්නේ කොහොමද? නෑදෑයෝ දාලා යන්නේ කොහොමද? අනේ පුතේ මතු තුඹ මගේ පැඩේ ඉපදියා. දුවේ උඹත් මගේ පැඩේ ඉපදියා. අපේ අම්මා මිසක් වෙනා මේ අපිටත් එපා. අපි ගම්ම ඇහෙන පස්සේ මේනවා. අපි මතු තම්මම විය. මේ කාලකන්ණි ගොංකම පතලා. මුලාකම පතලා. හරක් වාගේම ආවා. ධර්මයේ දැනෙති හරා. ඕක පත පත ඇවිදිලා ඉතින් මේ ආත්මේ දාට පස්සේ උන් එදා හිටපු එක ඉන්න පුතා වෙලා. ඒකට අම්මා වෙලා ඉන්න පැත්තක. අහලා වල්නා හාස්තර හඳයි හැමතැනම බුදුහාඳුරු ඉන්න කාලේ අපි හිටියා. ඉඳලා තියෙනවා කාලකන්ණි වෙලා ඉඳලා තියෙනවා. එදා බණ ඇහුවා නම් එහෙම මේ මිනිස් සංකාර කියන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර දෙයක් මේක මොහොතක්වත් හිතන්න පතන්න වටිනා දෙයක් නෙමෙයි කියලා දන්නවනේ එදා. දැනගත්තා නම් අද මේ අසත්පුරුෂ සාත්‍රියේ මං ඉන්නවා මොකද මේ කරදරේ කියන එක අහන්න වෙනවද? එහෙනම් අපි මේ ලෝකේ යන මහ වටිනා දෙයක් හැටියට හිතාගෙන අසත්පුරුෂ ලෝකේ උපදින්න හිතලා. අසත්පුරුෂ ලෝකේ කියලා නෙමෙයි දැක්කේ. ඒක අවිද්‍යාවෙන් හැංගුණා. අනේ මිනිස්සු අතර ඉඳ දිනා කොච්චර හොඳද? මනුස්සයෙක් අඳුරගෙන හිටියා නම් ජීවිතේ පතන්නේ නැහැ මනුස්සයෙක් අතරේ ඉන්නේ. මනුස්සය අඳුරගෙන හිටියා නම්. මනුස්සයාගේ යථා ස්වභාවය මනුස්සයා කියන්නේ මෙහෙම එකක් කියන්නේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත, ගති ලක්ෂණ ඇති, ආත්ම ලාභයේ ගෝචර කෑදර වෙලා ඉන්න, ඕනම දැර වෙලා කසත් පුරුෂ වෙලා කරලා තමන්ගේ ලාභය වදා ගන්න, ඔහොම වුන් තමයි මේ මිනිසු කියලා ඉන්න විතර ඉන්නේ කියලා දැක්කා නම් එහෙම. ආයතනය පතනවාද මිනිස්සු අතර ඉන්න? මිනිහෙක් වෙන්න පතනවා. අන්නේ ඔය කියන අවිද්‍යාව නිසා තමයි පතාගත් එක උපාදාන කරගත් එක තමයි උපාදින් නළු මේ භවයේ ලැබිලා තියෙන්නේ. මොන මිනිස් භවයේ හේතුව මිනිස් උපාදානයි. දැන් භවයේ යාතිය හම්බ වුණා දැන් කරන්න දෙයක් නැහැ හේතුඵලයේ ඕකයි. දැන් මෙතන ඉඳලා කෑ ගහනවා මම පව් කරන්නෙත් නැහැ මොකුත් නැහැ ඔක්කොම අත්හැරලා සුද්ධවන්තය වශයෙන් මං ඉන්නවා මට කරදර කරනනේ ඔක්කොම එකට. අනේ ඉතුරු වෙච්ච මෝහය දැක ගන්න බැරි වෙච්ච එක. දැන් මේක දැක ගත්තා නම් අතර ස්වභාවය ඕක තමයි. එහෙනම් මොකද්ද මම කරන්නේ? මොනවා කරන්නේ? ඉවසන් දෙපේ. මම මොකක් කරලා දහගන්නේ? කවුරු හදලා දෙන්නේ දහදන්නේ? මට ඕන නැහැ නේ අනික සෝවාන් කරවන්න. ලෞතර බුදු දෙපා වෙලා තිබුණාද ඒ කාලේ? ගෞතම බුදුරණන් වහන්සේ වැඩි ඉන්න කාලේ අපි කියන්නේ උන්වහන්සේ දෙපා වුණාද මේක සෝවාන් කරන්න පුළුවන් නම් උන්වහන්සේ යොදුන් ගනම් පයින් ගිහලා ඉඳන් ගිහලා හරි. ඒක රාසදී කරලා දෙනවා. බැරි හින්දා නේද නිකන් හිටි. මුන්ට මොන සෝවාන්ද මුන් මේ ලෝකෙට කෑදරලා ඉන්නේ උන්වහන්සේ ආසේ අනුසේ ඥානෙ දිනා පේනවා හිස්වල හැටි මොල් කො මේකට කොච්චර කියලාත් මොට්ටයා මේකට තේරුම් ගන්න බෑ එමේ බන මම මොකට වණ කිය ඊට පස්සේ මහරහතන් වහන්සේට ඕනකම තිබුණ නැද්ද ලෝක සත්‍ය සෝවාන් වෙනවා නම් කොච්චර වටිනවද කරන්න පුළුවන් නම් නොකර ඉඳීද කොහොම කරන්නේ මේ කාල කන්නේ හැද්ද පුළුවන් අරගේ 10000 ටිකේ කතරේ ඔය අතරේ ඉන්නවා කොහොම හරි හැයදවල් දෙකේ වහන්සේලා හරි පුළුවන් කියලා නම් මගේ පෙන්නලා දෙනවා බැරි වුණ මොනව කරන්නද අපිත් ඉඳලා තින්නේ ඔන්නේ බැරි එකෙක් වෙලා උන්වහන්සේලා සංවේගයට පත් කරන දැනක අපි කටයුතු කරලා තියෙන මේ පෙර කාලවල උන්වහන්සේලා අපිට ප්‍රශංසා කරන්නේ කොතරම් ඉන්නවද සාගයෙන් සත් වෙලා දේශයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා ලෝකේ උලාකකා ඉන්න දඟලන එකා කෙරේ උන්වහන්සේලා ප්‍රශංසා කරයිද කොහොමද ප්‍රශංසා කරන්නේ එහෙම නොහිටියනම් අපිත් තව බබෙමින් බබේ ඇවිදින් ඇවිදින් මේ ගමනේ අදත් මිනිස්සුය කියලා මෙතන ඉඳීවිද ඒක ඇහුවාද එහෙනම් අපි උන්වහන්සේලාගේ ප්‍රශංසාවලක් වෙච්චයි නෙමෙයි අනේ මෝඩයෝ මොනවා කරන්නේ අන්ද බාල පුතඥය ඕන් ඕකට ලක් වෙච්චයි අපි හිතා ඉන්නේ ඒ කාලේ බුදුහාඳුනේ දැකන අතු ලොකුර පිළිගන්නේ නැති මෝඩ බග తీරුව කොච්චර බල කිව්වත් ඇහෙන්නේ අනාගතේ හැරිතොර යහපත උදා වී කියලා නම් උන්වහන්සේලා ඉතින් හිතේ හිතුමක් හිතලා ඉතින් මහා මෛත්‍රී හිත පතුරවන ඔච්චරයි කවදා හරිතොට යථාභූතයේ වැටහියේ කවදා හරිතොට ඇත්ත පෙනී කාලකන්ණිය මෙරි මෙරි යර ගමනේ යනවා දුක් විදෙයිද යනවා දුක් විඳින මග හදාගෙන අඳවනා කියනවා ඇයි මට මේ දුක කියලා අවිද්‍යාවක මහත මොනවා කරන්නද අනේ මේ මෝඩ සත්‍යයන් කවදා හරි අවිද්‍යාව දුර වෙලා යථාර්ථය ලැබේවා උන්වහන්සේ ඔය ප්‍රතිඋනා පතන්න ඇති ඔය ආශිර්වාදේ නම් කරන්න ඇති අපි හිතා ඉන්නේ මේ සුන්දර ලෝකේ ඉන්නේ බුදුහාඳුර අපි දැකන මෙහෙම අපිට හොඳට ප්‍රශංසා කරන්න ඇති මොනවාට ප්‍රශංසා කරන්නද ඇත්ත දැකන ධර්මයේ තේරුම් ගත්තාට පේනවා ප්‍රශංසා කරන්න හේතු නැහැ අපිට තිබිලා අපි අනුකම්පා කරලා තියෙනවා අනේ මෝඩ කාලකන්ණිය කවදා හරි මේකට ඇත්ත තේරිය කවදා හරි අවිද්‍යාව අවිද්‍යාව හිතේ වැටහිලා මේ සතර දුක කියලා තේරිලා මේකෙ මිදෙන්න හිත හිත හිතපුවා අන්නේ නිවන් සාන්තියට කවදා හරි යත් වේවා මේ මෝඩයාට වෙන මොනවා කියන්නේ ඔය අදහස නම් උන්වහන්සේලාට එනවා මහරහතන් වහන්සේලාට සිතාව නම් ඔය අදහසයි ඉන්නේ එහෙනම් අපිට සුන්දර ලෝකයක් මවා දෙන්න උන්වහන්සේලා වෙන්නේ අපි මෝඩකම තමයි හිතන්නේ පැවැත්ම තුළ සුන්දර ලෝකයක් කොයින්ද මෙන්න මේ මූල ධර්මය අපි තේරුම් අරගන්න ඕනේ එහෙනම් අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති දෙයක් මේ ලෝකේ කෙසගත් තරම් තියක් කොතනක හෝ තියෙනවා කිව්වනම් ඒක බොරුවක් මිසක් ඇත්තක් නෙවෙයි ඒක වෙන්න බැරි දෙයක් මිසක් පුළුවන් දෙයක් නෙවෙයි ඔන්නෝක මනා සිහිනුවරට දහමතුලී විමර්ශනය කරන වැටහුණා නම් කවදා හරි මෙන්න මේ වැටහිච්ච පුද්ගලයාට ඕනකමක් ලැබෙනවා ඒ බඳු අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ යම් කිසි ඇලීමක් මට හට ගන්නවා නම් ඒ මගේ මුලාව නිසා නේද? ඒ මගේ නොදැනුවත්කම නිසා නේද? අන්නේ ඇලීම කොහොම හරි දුරු කරගත්තොත් මේ පැවැත්ම තුළ මට ඊට වඩා දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඒක දුරු කරගන්නේ මොකද? මතුමතුත් මෙබඳු පැවැත්මක් ඇති නොවෙන්න. ඒ ඇලීම තිබුණොත් තමයි පුනර්භවයක් හෙවත් මතුමතු භවයක් හටගන්නේ. වෙච්ච භවයට කරන්න දෙයක් නැහැ. බැඳගත්ත බෙරේ ගහනවා වගේ ගහනවා ඉතින් බැරි එක. හැබැයි පුනර්භවය සඳහා ඇති වෙන හේතුව චන්දරාගය දුරු කර ගන්නවා. ඒක දුරු කරගත්තා නම් එදිනෙදා ජීවත් වෙන ලෝකේ මෙච්චර කල් අවිද්‍යාවෙන් ගොඩනගාගත්ත රාමුදලට කොටු වෙලා ඉන්නවා මොනවා කරන්නේ? ඒ තුල තමන් තමන්ගේ වැඩේ කරගෙන අකම්පිතව ජීවත් වෙන පුරුදු කරන අල්ල ධර්මයේ ඉතුරු කොට සම්පූර්ණා. අටලෝ දහමින් කම්පාන වෙන තැනටපත් වුණා. අන්න බෞද්ධත්වයේ පූර්ණ කරගන්නවා. අටලෝක ධර්මයේ කම්පා ලාභේ අලාභේ ලාභේ ලැබුණා කියලා උද්දාමයකුත් නැහැ, අලාභ ලැබුණා කියලා සංවේගයකුත් නැහැ. අයසටපත් වුණා කියලා සංවේගයකුත් නැහැ, යසක ලැබුණා කියලා උද්දාමයකුත් නැහැ. නින්දාටපත් වුණා කියලා සංවේගයකුත් නැහැ, ප්‍රහංසා ලැබුවා කියලා උද්දාමයකුත් නැහැ. සැප ලැබුණා කියලා උද්දාමයකුත් නැහැ, දුක ලැබුණා කියලා සංවේගයකුත් නැහැ. මොකද ලාභ අලාභ අයස යසක නින්දා ප්‍රහංසා දුක සැප කියන්නේ මේකේ කලවම තමයි මේ පැවැත්ම කියන්නේ. මේ පැවැත්ම තුළ කිසි කෙනෙකුට සියලු ආකාරයෙන් ලාභ ලැබෙන කෙනෙක්, ප්‍රහංසාව ලැබෙන කෙනෙක් මේ තුන් ලෝකේ ඉපදිලා නැහැ කියලා බුදුරණන් වහන්සේ දේශනා කරනවා. ලෝත්‍රා බුදු වෙලක් ලැබුවේ නැහැ විදිහට. සියලු දෙනා ලාභ ලැබුවේ නැහැ, පාඩු වුණා. උන්වහන්සේට පාඩුවට මුගදී ඛණ්ඩ වෙල එදා වේල දානි වෙල නැති වෙන අවස්ථාවේ බුදුන් වෙල සිද්ධ වුණා. හැමතැන සැප ලැබුවේ නැහැ, නේ කාටාර දුක් වේදන කරදර ආවා. ප්‍රහංසා ලැබුවේ නැහැ, නින්දා කෙලවරක් නැතුව ආවා. යසස කීර්තිය නැగిලාවේ නැහැ හැමතැනම. උන්වහන්සේ මැඩපවත්තන්න, උන්වහන්සේට නින්දා කරන්න, පාගල දමන්න පිරිසක් ඒක ලැහැත් වෙලා හිටියා. ඔය අතරේ තමයි බුදුරජාණන් වහන්සේ ලෞත්‍රා බුද්ධ කාලයේ ගෙවලා ඇරියේ. බුද්ධත්වයෙන් පස්සේ 45 වසරක දුරට ගියේ ඔය තුල. හැබැයි කම්පා වුණේ නැහැ, හැකියාවත් උද්දාම වුණේ නැහැ. අන්න ඒක තමයි ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනා ඊළඟට යථාර්ථයේ වහින තීරණේ. මුලින් තේරුම් ගන්නකොටම ඇති වෙනවා තමයි ඒ කම්පාව. අසත්පුරුෂයෙක් දැක්කහම සත්පුරුෂ ගුණේ පිටාගෙන ඉනකොට සත්පුරුෂයාම ඇසුරු කරන්න නැත්නම් කොච්චර හොඳ, අසත්පුරුෂයාගෙන් දුරිම දුර වෙන්න නැත්නම් කොච්චර හොඳ. මෙහෙම අදහසක් එනවා. එහෙම බැරි වුණොත් අසත්පුරුෂ ආශ්‍රේදී දැවෙනවා, තැවෙනවා, පපුව හිර වෙනවා. වේදනාවක් එනවරක් නැතුව විඳිනවා. මොකද අපි තවත් දැක්කේ නැහැ ඇත්ත සම්පූර්ණයි. අසත්පුරුෂ ලෝකයේ අසත්පුරුෂයා නැත්නම් කොච්චර හොඳ කර හම්බ වෙයිද? ඉදම්පි යම්පිච්ඡන් නලබති සම්පි දුකං කිවවට. මෙන්න මේකත් යම් කෙනෙක් මේ ලෝකයේ බලාපොරොත්තු වෙන යම් ප්‍රියදයක්, මනාපදයක්. ඒක එහෙ ලැබෙන්නේ නැහැ. මෙන්න මේකත් කැමැතිසේ යමක් ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි කියන මේ ලෝකයේ අයිති දෙයක්. අනේ මට සත්පුරුෂ ආශ්‍රයයක් ඇත්නම් කොච්චර හොඳද? නමුත් ඒක හිතුවට ලැබෙන එකක් නෙමෙයි. ඒක ලෝකේ ඇති. අසත්පුරුෂ ආශ්‍රයයක් ලෝකේ එක්කලම තියෙනවා. ඇඳුමක් අරගන්න ගිහිල්ලා එක පිටා බලපහම හොඳ ලස්සන බෝඩරයක් ඇතුළ ලස්සන තියෙන ඔප්නෑගිල හොඳට වර්ණ තියෙනවා. අනිත් පැත්ත කන පිට අඳුරුයි. දැන් අපි කියන අනේ මට කන පිට නැතුව හොඳ පිට විතර ගෙනියන්න තිබුණා. හම්බ වෙයිද ඇඳුමක් ගෙනියන්නේ? කවදාවත් හම්බ වෙන්නේ නැති දෙයක්. හොඳ දේ විතරක් අරන් යන්න බෑ ඇඳුමේ. කන පිට දාලා හොඳ පිට ගෙනියන්න බෑ. කෝපේ ආරම්භ වෙලා පිටින් ලස්සන මල් වැලක් දාලා හදලා තියෙනවා හොඳට උපමත්තම් කරලා. ඇතුළ බලපුවාම රළුයි. පේනේ පැත්ත විතරක් ඔක් නංගලා තියෙනවා. අනේ මට මේ කෝපේ ඇතුළ පැත්ත නේද පිට පැත්ත විතරක් ගෙනියන්න තිබුණා. කෙනෙක් හිතුවත් ඒක මොඩකමද ඥානවන්තකමද? පුළුවන් වෙලද? එහෙනම් පිට පැත්තක් බැලුවොත් හොඳ පැත්තක්, ඇතුළ හළු පැත්තක් ඒකේ තියෙනවා. මෙන්න ලෝක ධර්මතාවය. හොඳයි ඇතුළ කරන්න කියලා හැටි වුණොත් නරක ඇසුරකුත් ඇති තියෙනවා. හොඳ රසවද්‍යයක් අරගත්තහම රසවද්‍යයේ විතරක් නෙමෙයි ඒකේ තියෙන්නේ. පොල් කෑල්ල හරි රහයි කියලා හපනවා. පොල් කුළුත් රහද? පොල් කුළු වාසේ නෙමෙයි තර රස මේ කිරි ටික තිබුණේ. පොල් කිරි ටික හැදිලා තියෙන්නේ පොල් කුළු වාසේ. මිරිකල මිරිකල පොල් රොඩ් දහගෙන දාලා ඉවර වෙනවා. ඒක හපලා බැලුවොත් එහෙම. අර රහ තියෙනවා. පොල් රොඩ් එකේ පොල් කිරි ගේන්න පුළුවන් නිර්මාණය වෙයිද? ඒක කරන්න බැහැ. වරක මදුල හරි රහයි කියනවා. වරක කටු අරහද? කටු අහ කළා වරක මදුල ඉදර හැදුනා කියොත් වෙයිද? එහෙම ක්‍රමයක් ලෝකේ තියෙනවද? අනේ මේ කටුයි ඉරි වහල්ලයි එකක්වත් නැතුව වරක මදුල ඉදර හැදුනා ලෝකේ කිව්වොත් එහෙම. එහෙම ක්‍රමයක් තියෙනවද ලෝකේ හැදෙන්නේ? එනම් මදුරටයි ති කොච්චරද සහ නැති හරිය කොච්චරද කටුව හරිය කොච්චරද වැඩි හරියක් තියෙන මොනවා කොස් ගෙඩි කොස්ගෙඩියක් වාගේ තමයි අපේ ජීවිතය. සහ හරිය බොහොම ටිකක් තියෙනවා. සහ හරිය වට කරලා ඇතුලේ තියෙනවා මතු ජීවි හට ගන්න කොටසකුත් ඒක තමයි. ඒක තමයි බීජේ. බීජය වට කරලා තියෙන රසදී. ඔය රසය හොයාගෙන තමයි ඔපරේෂන් දුවන්නේ. හැබැයි රසය බේරගන්න රසය පවත්වන්න වැඩක් නැති ඉරි ටිකකුයි, රස නැති ඉරි ටිකකුයි, කටුක වන්නා වූ කටු ගොඩකුයි වැහිලා තියෙනවා. කටු දෙල්ලකුයි. ඔය පෝෂණය කරන් තියෙන වහල්ලත් ඒ වගේම හරයක් නැති එක රහ නැති එක. මේ සමාජයේ තුන රසවද්දී හොඳවද්දී මම බලාපොරොත්තු වෙන අනේ මට මෙහෙම ඉඳ තියෙනවා නම් කිව්වොත් අන්නේ වරක මදුල විතර හැදෙනා නම් එකක් අන්න තියෙන කොච්චර හොඳ කිව්ව එකේ මෝඩකම දෙවිනි මෝඩකම මේ ලෝකේ හොඳින් ඉඳ තියෙනා නම් මට කරදරයක් නැතුව කියන වචනේ අනේ වරක මදුල විතර හැදෙනා නම් මේ කතුයි ලෙලි වහලුයි ඔක්කම නැතුව කිව්වා වගේ වැඩ ඉතින් අපි හිතන්න හොඳ නැහැ මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්නයිද පහළ වෙච්ච එකක් කියලා. කල්ල සුඛ විපාකම් කියන්නේ කළු සුදු සහ කළු සුදු දෙකේ විපාක සම්මිශ්‍රණයක් මනුස්ස ලෝකේ කියන්නේ. කෙරෙහි පව් සහ පින්වල දෙකේම සංකලනය. ඉතින් මේ හටගත් එකේ කවදාවත් අපිට ඕනෑදී හොඳ ජීවිතයක් ගත කරන්න එක එහෙම ලෝකයක් නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? අර එතෙත්ති විච 1000 ඔකෝ ඇරලා යනවා. එහෙනම් අපි දැන් පිළිතුරු හොයන්නේ දුකට නෙමෙයි. දුකට පිළිතුරු හොයන්න එකක් මේකේ නැහැ. පැවැත්ම තුළ දුකට පිළිතුරු හොය බුදුදහම කල හැමතැනම තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊට වඩා මහ පුදුම දෙයක්. මේ පැවැත්ම තුළ ආසාවට ආසාව නැති කරන් ප්‍රතිකර්මයක් හොයාගන්න. දුක නැති කරන්න නෙමෙයි. තවත් මේකේ අස්සේ තියෙන රසගෙන දෙන පොඩ්ඩක් තියෙන අස්සේ මේ දුක අස්සේ. ඔන්නෝක් නැති කරන ක්‍රමයක් හොයාගන්න ඉන්න. එතකොට තමයි බුදුදහමේ විමුක්තිය හම්බෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කළේ ඔන්නෝකයි. යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එතෙ නිවිසමාන ලෙසයි. තණ්හා පහළ වෙන්නේ මේ ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයකට අන්නේ එතන. ඔන්නෝක දුරු කරපල්. ඔය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දිහේ කැමැත්ත දුරු කරපල්. දුක දුරු කරන්න කිව්වා. දුක හට ගන්න ලෝකේ හැටි දුක දුරු කර ගන්න ඕන නම් මේ දුකට හේතුනේ මොකද පෙර මේ දුක ආසේ තිබෙන ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය හරි වටිනා දේවල් කියලා අරගෙන ඒකේ චන්දරාගයෙන් බැඳීම නිසා තමයි මේ හැටි දුක දුර කර ගැහුවේ දුකෝ ලෝකේ වතිද්දිතා මේ ලෝකේ දුකේ පිහිල්ලා තියෙන්නේ මේ ලෝකේ සැප හොයන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකෙන් මිදෙන්න ඕන ලෝකෙන් මිදියල්ලා ලෝකෙන් එතන වියල්ලා ලෝකේ දුක දුක තියා දුක ඇතුව ඉන්න දැන් ලෝකේ හොයන්න එපා දුකෙන් නිදහස් වෙන්න ඕන ලෝකෙන් නිදහස් වෙන්න ලෝකේ කියන්නේ දුගුලමයි මේකට ප්‍රතිකාර දුකට ප්‍රතිකාර හොයන්න බෞද්ධ වෙලා හැටි වෙන්න එපා යන්තා සැලසිල්ල තිබෙන ව්‍යාසිදි විතර ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය බුදුරණන් හඳ ඔය ලෝකද ඉති කරපියව අනාතෙන් අනාතය වාගේ පේන්නේ පටන් ගන්නකොට දුකර පිළිසන්නක් නැහැ එනේ දුක විඳපන් කියනවා යන්තම් සැලසිල්ල ඇතිවිච්ච ආස්වාදයක් තිබෙන එකක් තියෙන එකත් ඉති කරපන් කියනවා දැන් සාමාන්‍ය මිනිහෙකුට පේන්නේ අනාතෙන් අනාත කවලේ ලිපට වෙන්නවා තිවිච්ච සැලසුමක් අත්තරවල්ල කියනවා ඒකත් නැහැ මට යන්තම් එකම සැලසිල්ලවර තිබුණේ මේ ළමයා හින්දා උගේ හුරතල් බල බල ඉන්නේ ඒක ඔච්චරයි සැලසුමට ඕ මොයි නීච වැඩි අතරපන් ඕකත් අතර දාපන් අර හුරතා බලන්නේ ඔන්නුම උඹ දෙන උගුල එහෙනම් ළමයා හොදපන් නාවපන් ඔක්කොම කරපන් ඒක විඳපන් හැබැයි ආසාව තියන්න එපා ඒකේ සැලසිල්ල තිබෙන ළමයා හුරතල් බල බල ඌ ඉන්නේ අර සැලසුම ප්‍රතිකාර මේ ලෞකිකත්වයේ තිබෙන අදහස ඔච්චරයි සැලසෙන්න තිබෙන ප්‍රිය ස්වභාවයක් තිබෙනවා සැලසෙන්න තිබෙන ඔන්නේ දරු හුරතලේ හරි ඕවායි ගත්ත බොහොම පොඩ්ඩක් මට මේ හවල් කෙනාගේ මෙන්න මේ ගුණේ හින්දා මම යන්තම් සැනසෙලා ඉන්නවා. දැන් මට එපා වෙලා තියෙන්නේ. කවදා නිදහස් වෙන්නද? දැන් මෙහෙම කියනවා. හැ බුදුරන් අහන්නේ දේශනා කළේ ඔන්නේ කවදා නිදහස් වෙන්නද කියන දඟලන මානසිකත්වයේ තැවීම අතරපන්. ඒක තැවෙන්න යන්න එපා ගැටෙන්න යන්න එපා. එන හැටියට මූල දීපා. හැබැයි අර මෙන්න මේක හින්දා තමයි මම මේ යන්තම් ජීවත් වෙලා ඉන්නේ කියන ඔන්න අල්ලගත්ත චන්දරාගේ. ඔන්න උපාදානේ. ඔන්නේ උපදාන්නේ තිනකම් මතුතුමන වගේ තරකින් මෙරෙන්න බෑ. අන්න එකක් අරලා දාපන්. හැබැයි මුලදී පෙන්නේ අනාතෙන් අනාතෙට වැටෙනවා. යථාර්ථය දැක්කට පස්සේ නිවන සැනසීම ආවට පස්සේ අත්තරී ගියා නොඇලී ගියා මිදී ගියා දැම්මර ගැහුවත් එකයි බැන්නත් එකයි මොනවා කිව්වත් එකයි කම්පාවක් නෑ. අකම්පේ බාටපත් වුණා. එන දුක මැද අකම්පේ වුණා. අන්න නිවන. නිවන ස්වභාවය ඕකයි. දුකෙන් පැනලා ගිහලා ලබන නිවනක් නෑ. ඒ අපේ මූල කතාව. මූලකම. මෙච්චර කල් ගියන් දියා තින්නේ ඒක තමයි. දුකෙන් පැනලා ගිහින් නිවන් දකින්න ඇද කියලා දියා තියෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කළේ තියෙන දුක තුල නිවන් දකින්න. එදාට මොකද වෙන්නේ? මේ ගමන මැරෙන එකක් තියෙයි. එන බලහත්කාරයෙන් මැරෙන හිතේ එකක් නෙවෙයි. බලහත්කාරයෙන් මැරෙනවා අපි දුක ඉවසලා නැහැ. ඉවස ගන්න බැරි වෙයි මැරෙන්නේ. මැරෙන්නේ තාද මැරේ. ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. බලෙන් මැරෙන්නේ බලෙන් පැනලා යන දෙනක් හෙව්වොත් එහෙම. ඒක බුදුදහම නෙවෙයි. ඉතින් මෙන්න මේ මූල ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තමයි දැන් මම මොකද පස්සාස කරන්න ඕනේ? පහ කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේක හරියට වැටහෙන්නේ. මෙන්න මේකගේ මුත්ත සතියදී මොට්ට සිහිය සිහිය නැති මොට සිහිය ඇත්තාට. මේක තේරෙන්නේ. හුස්ම නම් පහ කරන්න පුළුවන් නාහෙන් ඇදයට. ඒක නම් ඕන මොට්ටේ උට පුළුවන්. හැබැයි මෙන්න මේක කරගන්න බෑ. මොනවාද පහ කරන්න ඕනේ? යම් යම් තැනක ප්‍රිය ස්වභාවයකට මధుර ස්වභාවයේ චන්දරාගයෙන් බැඳෙනවද? මෙන්න මේ චන්දරාගය පස්සාස කරපන්. චන්දරාගය නිසා තමයි සසර ගමනට පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය සකස් වෙන්නේ. අනේ ඥානියෙන් දැනගන්නවා. සම්පජඤ්ඤ භාවයෙන් දැනගන්නවා. ඒතර ඒක අත්හැරියොත් මොකද වෙන්නේ? මූලික වශයෙන් උපාදානයේ හේතු අත්හැරුණා. උපාදානයේ හේතු චන්දරාගය අත්හැරනවා. උපාදාන නිරෝධනා, උපාදාන නිරෝධා, භව නිරෝධෝ, භව නිරෝධා, ජාති නිරෝධෝ, ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක නෝවන උපායස නිරුද්ධාන්ති වෙන මාර්ගය හුණා. මෙන්න මේක තේරුම් ගත්තා නම් යම් රාගයක්, යම් දේශයක්, යම් මෝහයක් හේකර ගැනීම සඳහා මනස සිහිනුවණින් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා දුකට ඇද දමන උගුල උතනයි කියලා දැකලා මේක නම් ඇලුම් කරන්න වටිනා එකක් නෙවෙයි කියලා මානසිකත්වය සිහි කරන්න පටන් ගත්තා නම් මෙන්න මේ නෙකම සංකල්පනාව නිවන් මඟ කියලා දැනගන්න එක සතියේ. ඒ දැනගෙන නිතරම මම ඒ සිහිනුවණින් ගත කරනවා. ඊට අනුකූල දේ හිතනවා. අන නුවණ. ඔන්නේ සිහියයි නුවණයි යම් කෙනෙකුට තියෙනවා නම් එතන මුත්තක් සතිය සහ අසම්පජානස්සේ නැහැ. අසම්පජානවත්තේ නැහැ. එතන තියෙන සම්මා සතිය සහ සම්පජාන්නේ සති සම්පජාන්නේ. මෙන්න සති සම්පජාන්නේ කෙනෙකුට තමයි පහකල යුත් පහකල හැටියට වටහා ගන්න පුළුවන්. අසුරු කළ යුතු ආර්යත්‍රායක මාර්ගයේ තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ දෙක තේරුම් ගන්න පුළුවන් වෙන ආර්යත්‍රායක මාර්ගයේ ආස්වාද කරමින් මිත්‍යා මාර්ගයේ පස්සාස කරමින් හිතන කියන කරන හැම මොහොතක් පාසාම තීනුවනි ඔම තේරුම් අරගෙන හටේතු කරනකොට තව ගුරුවරයෙක් අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ මාර්ගයේ ලක්ෂණ වැඩිලා ඉඳන් තමන්ට නිවන් මාර්ග වැටහෙනවා. හොඳ ප්‍රබෝධයි. උදේ ඉඳන් රෑ වෙනකන් ඒකේ බයිනවා. ගානක්වත් නෑ. උර ගහන්න හිතෙන්නේ නෑ, බයින හිතෙන්නේ නෑ, උගේ පලි ගන්න හිතෙන්නේ නෑ. ලෝකේ හැටි මොනවා කරන්නේ? ප්‍රශ්නයක් අපි තියෙන්නේ නෑ. ප්‍රශ්නේ අපි හදාගත්ත එකක්. ඒක දෘෂ්ටිය. මට මහා කරදරයක් කියලා හිතන තරමට ඒක කරදරයක් වෙනවා. දැන් කෙනෙක් බයිනවා. යා විදිහ සමහර කෙනෙක් නම් මට මේක පෙන්නන්න බැහැ මහා කරදරයක් මේ අසත්පුරුෂයෙක් කරලා ඉන්නකොට. මම ඔබට මොන මොනවාද කලේ කියපන්. උදේ ඉඳන් හැයනකන් තොරතොරියක් නෑ මට බයිනවා. මේක. එයා කියන්න පුළුවන්. මගේ වැරදි හොයන්න මට බයිනවා. දැන් ඇගේ වැදින හදි මේ සිදුනේ. බැන්නාම කන්නට සිදුනා. කන්නට ගැහුවා නම් කන්නට සිදුනේ. බැන්නට කන්නට සිදෙනවද? හිතර හිදිලා තියෙනවා ඒක අල්ලගත්ත හින්දා. සැනසille ඉන්න නෑනේ මට. අන්න අල්ලගත්ත උපාදානේ. සැනසille ඉන්න හිතු එකයි උපාදානේ. එහෙනම් සැනසille කොහෙද බලාපොරොත්තු වෙන්නේ? පැවැත්ම තුලව තවත් පැවැත්ම තුල සැනසilla. එහෙනම් කොහේ හරි පැවැත්මක් ඇද්ද සැනසුම කියන මායාවට හැවටිච්ච පැවැත්ම. ඕකටම රවටලා ගේනවා. මරණ මොහොතේ හරි අවිද්‍යාව ගැනද දෙනවා. අනේ අපි ළඟ තියෙන කිසි කරදරයක් නෑ. අපි කට්ටිය හරි සමරි. එන්න අපි ළඟ අනේ මටත් ඕනේ එහෙම කට්ටියක් තමයි. යන් කියලා මෙතනින් ඇහැරලා මෙරලා හොක් ගාලා පණ යනකොට මනෝමය කයෙන් එයාගේ හිඳ තියෙන්නේ අඳගහපු කට්ටිය. අඳගහපු කට්ටිය මොකද කරන්නේ? බලනකොට සුන්දර ලෝකයක් මවල පෙන්නන කපටි. මනමාලි එක යන දවසට නම් මොකුත් නැහැ. ගෙදර බලපුවාම පුදුම හජ ගෙදර. ඊළඟ දවස් තියත් නැගි බලනකොට අර කවර්ටි ගැදෙන ගියා. මේක බටි ගැද බලන ඉඳගන්න පුතු කැල්ල ගෙදර නැහැ. මොනවද තිබිලා තියෙන්නේ? ගෙන්න ගන්නකම් අනුගේ බලුමුට්ටු ගෙනහලා හජ ගෙදරක් මවල. බලපුවා කිසිම දෙයක අඩුවක් නැහැ. කණ්ඩ මොන්න දේවල් පිරීලා. සෝමානියා ගෙදර ගිහලා බලනකොට ගොටුකොල ගහ කලාගෙන වර කණ්ඩ ඔන්න. මොන හන් මගුණ කණ්ඩ දාරි. නිකන් ඉඳ කණ්ඩ හිතාගෙන ඉන්නේ. හරි වීඩියෝ හොරමි. පටන් ගත්තා අපි ලවෝ ගිහින් කියනවා. අනේ මං ආවේ කොහොමද? මෙන්න මේ මුලාවම තමයි ලෝක මුලාව. අපි හිතුවා මැරෙනකොට අඳගහන කට්ටිය සුන්දර ලෝකේ සත්‍යය අඳගහනවා කියලා. නෑ නෑ මගුල් ගෙදරට අඳගහගෙන යන විදිහම තමයි ගෙනියන්නේ. එදාට අපේ නෑදෑය වෙන්නේ අනුන්ගේ ඇඳුම් ඇඳගෙන තමයි එක යන්නේ. බලමහම සුන්දර කුමාරිය වගේ ඇඳිලා දේවගණ වගේ ඉන්නේ මැරිච්චෙම. උන්ගේ ලෝකෙට ගන්න. එක ගිහින් බලනකොට උන්ට ඇඳුරුන් නැති තියෙන ඇට හැගෙන. මෙන්න ලෝකේ හැටි. පැවටිල්ල. මෙහෙම සුන්දර ලෝකයක් මවලා තමයි අඳගහන්නේ කවුරු. මේ ලෝකේ කියන එකේ තියෙන අසාධාතේ ලෝකේ කියන එක මුලාව. ඕක දැක්ක කෙනා කවුරු මොනවට වෙන කිව්වත් මට අල්ලන්න දෙයක් නැහැ. මට එකක්වත් එපා. එදානේ ගමන ඉවරයි. ගමන ඉවරන හැවටිල්ලෙන් මිදුණා. හැවටිල්ලෙන් ගමන හැබැයි නම් හැවටිල්ලත් එක ගමන තියෙනවා. බඩුවක් විකුණ බුදලාගේ කොහොමද ඇත්ත කියලා දෙකුණන්නේ. වර්ණාව කොහොමද? මේක වටිනාකම මේක හයි හත්දී ඔක්කොම කියනකොට මිනිහා මොකද නෑ මවලා පෙන්වලා තමයි දෙන්නේ. ගිරහල ඉතින් බලනකොට වවුණු අතට දාම බහ කර පුපුරලා යනවා. විදිර විමනගන්නේ අර විදිහට කියලා. අය බලු මුද්දාක් විමනන්න අත කොහොමද විමනන්නේ? වෙන විදිහකට. මේක හොඳ පැත්තම කියලා විමනන්නේ. කෙරෙවට යමක් දෙන්නේ හිත වසන කරගන්නේ ඔක්කොම කරන්නේ කොහොමයි? අපිත් මොකද දකින්නේ? කවදාවත් නරක පැත්තක් දැකලා නෙමෙයි අරන් ඉන්නේ. හොඳ පැත්ත ගැන අහලා හොඳ පැත්තට හිත ඉදලා. දෙන්නේත් එහෙමයි ගන්නෙත් එහෙමයි. මේ අවිද්‍යාව කියන්නේ මේකයි. අවිද්‍යාවට ඇත්ත වැහිලා හිටන් පංචකාමීන ඇති මායා පක්ලියකේ උපදානෝ. ඔන්නේ ඔපේ පිට තමයි අපි ගිහිල්ලා අරගෙන ආනිද හපේ දුක් විඳින්න. පිටින් ආපු ඔපේ අතුර හපේ. කිවිව පිටින් ඔපේ යටින් හපේ කිව්වෙත් ඕකයි. සසර ගමන කියන්නේ මෙහෙම එකක්. මේක මේ සුන්දර ලෝකයක අවංක ලෝකයක් බලාපොරොත්තු වෙනකොට කොහෙන් බලාපොරොත්තු වෙන්නද? එහෙම එකක් මේ ලෝකේ නෑ. ලෝක පැවැත්ම හැදිලා තියෙන්නේ ඔන්න ඔය තාප්පේ. මේක යථාර්ථයෙන් අපි දකින්න ඕනේ. යථාර්ථයෙන් දැක්කනම් මේ ජාතිය හේතුවේ ඵලයක් ලබා තියෙනවනම් යථාභෝධයේ දැයිනකොට ධර්මයේ තේරෙනකොට මං ලබලා තියෙන ඵලේ වෙනස් වෙන්නේ කොහොමද? ඒක පෙර හේතුවේ ඵලේ. දැන් ධර්මාභෝධයක් ලැබුණා නම් දැන් මල් ළඟ ඒ වගේ දෙයක් අල්ලන්න හේතු නැත්නම් මතු ඵලයක් මට නැහැ. මතු මම නිදහස්. මේ විදිහින්නේ පෙර හේතුවේ ඵලේ. මුලාවෙච්ච එකේ හේතුවේ ඵලේ මුලාවක් නිසා කවදාවත් සත්‍යයක් නෙමෙයි. වැහැරෙන දෙයක් අරගත්තා නම් හොඳයි කියලා හේතුවේ ඵලේ වශයෙන් වැහැරෙන දෙයක් හිමිකම් ලැබුවා මිසක් වෙන එකකට ලැබුවේ නෑ. මැරෙන දෙයක් හොඳයි කියලා අරගත්තා නම් හේතුව හොඳයි කියලා නිගමනය කළා නම් ඵලේ වශයෙන් මැරෙන දෙයක් හම්බුණා මිසක් වෙන දෙයක් හම්බ වෙන්නේ නෑ. දුක් විඳින දෙයක් හැප විඳින දෙයක් කියලා හිතාගෙන හේතුව වශයෙන් ගොඩ නැගුවා නම් දුක් විඳින ඵලය හම්බ වෙනවා මිසක් හැප විඳින ඵලයක් හම්බ වෙන්නේ නැහැ. බලාපොරොත්තු සතුටක් සැලසීමක් අවිද්‍යාව නිසා ලැබෙන්නේ වේදනාවක් දුකක්. මෙන්න මේ කියන කාරණේ හරියට තේරුම් ගත්ත දාට තමයි ලෝකේ පාවෙන්නේ. එතන ලෝක සත්‍යයට ලෝකේ පාවෙන්නේ. ලෝකේ පාවෙනකම් මං ඊතන බැඳෙන හැදෙන මානසිකත්වය අත්හැරිය යුතු කියලා අදහස ගන්න බැහැ. එපා වෙච්ච නැති දෙයකට කොහොමද ඒක ගන්න? එහෙනම් මූල ධර්මයේ අහලා දස්සනේන පහතබ්බ කියන මේ දර්ශනයෙන් පහකල යුතු කරද්දී මෙසේ පහ කරගන්න ඕනේ. දහම් දැකීමේ. අන්නේ යාට ඊට පස්සේ ඇලෙන ගැටෙන තත්ති නැති කරගන්න. අවශ්‍ය කරන භාවනාය පහ තමයි කියන කොටස ඊළඟටයි ඔබට හත ගන්න. එන විදර්ශනාත්මකව දැක දැකා මොනේ පහ කරගන්න සත්‍යය දැකලා පහ වුණොත් තමයි ඒක යථාර්ථයෙන් පහ වෙන්නේ. එහෙනම් අපි කරන කියන හැම දෙයක්ම හිතන හැම දෙයක්ම මෙන්න මෙසේ කිව්වොත් කළොත් හිතුවොත් මෙන්න මේ ආකාරයෙන් මේක සංඛාර බවට පත් වෙනවා. එතන මේකෙන් මෙබඳු අදහස් ඇති මානසිකත්වයක් මට උදා වෙනවා. එහෙනම් විඥානයක් ඇති වෙනවා. එතන මට මේරෙන්න බෑ මනසට ඊට අවශ්‍ය දේවල් බහ ගන්නා නාම රූපයක වහිනවා. මගේ අසකන් දිවනාසී ශරීරයේ ඒකට ආයතන වෙනවා. ඊජාතිය ස්පර්ශ ලැබෙනවා. එබඳු වින්දනයේදී මට ගෝචර වෙන්න සිද්ධ වෙන්නේ. එතන මගේ හිත බැඳෙන්නේ එතන. උපාදාන වෙන්නේ එතන. එතන මම ඉන්නේ ඒ භවයේ. එහෙනම් ඒ භව මං ප්‍රියකරන සාකල් යලි යලි ඒ භවය හද පුනර්භවය මම මිදිලා නැහැ. මම භවෙන් ಜಾති හැදගත්තා. ඒ ಜಾතියක් මට හම්බ වෙනවා. ඒක වෙන එකක් හම්බ වෙනවා. මේ පටිච්ච සමුප්පාදේ අපේ වාසාවෙන් දැන තේරුම් යන විදිහට කිව්වේ ඒක ඇති. වචන වශයෙන් අරින්න මේක තෝරගන්න ඉතින් අපි දැනගන්න ඕනේ අපිට වැටහෙන හැටියට මේක පෙරලිය යන හැටි බලන්න. අන්න ඒකවල පටිච්ච සමුප්පාදේ පිළිබඳ දහම් තේරි වෙන්න පටන් ගන්නවා. ඉතින් මම මෙහෙම කළොත් ඇයි මම එහෙම කරන්නේ? ඒක හොඳයි කියන දෘෂ්ටි අවිද්‍යාවනේ. ඒ අවිද්‍යාව නිසානේ මගේ මුලා දෘෂ්ටියක් එන්නේ. මේක ඇත්ත తත්වේ මොකද්ද? අන්න ධර්මයේ මෙනෙහි කළ බලනවා මෙන්න මේක මෙබඳු දෙයට උගුලක්. මෙබඳු විලිසේ හිතුවත් කිව්වත් කළොත් මට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ මේක. ඒකට ආහාර වැටෙනවා. ඒ විඥානීය නැගිනවා. විඥානීයට ආහාර දුන්නොත් විඥානීය මෝරනවා. ඒක හේතුඵල එකයි. ඒකයි ධර්මතාවය. ආහාර නොදුන්නොත් විඥානීය වැරෙනවා. දුන්නොත් විඥානීය මෝරනවා. මේරුවට පස්සේ මගේ හිත මට පාලනය කරගන්න බෑ. ආන් එතනපත් වෙනවා. ඊට පස්සේ මට ඒකම කරලා නාම රූප බැහැ ගන්නවා. විඥානීය නාම රූප බහිනවා කිව්වේ ඒකයි. මේ විදිහට වැරදි දෙයක් නොහොබිනා දෙයක් හුරු කරගත්තොත් පුරුදු කරගත්තොත් ආයි මේකෙන් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට කල්පියා බය වෙන්න ඕනේ. අන්නේකට කල්පියා බය වෙලා යම් ගුරු පුරුදු කරගත් දෙයක් තියෙන උත්සාහයේ වීර්යයෙන් යුතුව ඒක පහකර තමන්න ඕනේ. අන්න පස්සාත දහම. මෙතෙක් කල් ලැබඳු මුලාසහගත, ලෝභසහගත, දේශසහගත, මෝහසහගත අදහස් ඇති කරවල. එබඳු පාප කිලුට මානසිකත්වයක් තියෙනවනම්. ඒ මානසිකත්වයේ එබඳුම හිදිවිලි යලි හිතපන්. අදහස දෙනවා. එබඳු දෙයක් කියපන් පාළුයි නැන්න. හරි අමාරු වින්ද. සතුට ඉන්නේ ඒ වන්දිය කියනකොට. එහෙම දේවල් කියපන්. බොරු හේලම් පරිසසින පළාප කියපන්. ලෝභ තරහ මෝල විදිහට හිතපන්. ඒක තමයි ප්‍රියමනාප. ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාචාර කරපන්. නැන්න සැලසුමක් නැහැ. අදහස දින්න පටන් ගන්න ඕන ඕකට. යන්තරමක් ඒ විඥාන බලවත් වෙනවා නම් ඒ තරමට හිත පාලනය කරගන්න බැ අදහස් දෙනවා. ඒ පස්සේ ඵලයන් හඹා ඵලයන්. මේක තමයි දෙන අදහස. හිතන වහල් දුනොත් ධර්මයේ වළඳ බෑ. තමන්ට එනින අදහස් වලට වහල්ලක් මේ ධර්මයේ වළඳ බෑ. එක එකනා කියනේවට වහල්ලක් මේ ධර්මයේ වළඳ බෑ. ධර්මයේ අනුකූලව හිතන්න ඕනේ. එතකොටයි ධර්මයේ මාර්ගය යන්න පුළුවන්. අරයා කිව්වට මෙයා කිව්වට මට ඕන එකක් හිතුණාද? සෝ අක්කාත ධර්මයේ කියන්නේ ඒකයි. මට ඕන හැටියට කරලා බෑ කියන එකයි. සෘත කියන්නේ මට ඕන හැටියට කරනවා. සෝ අක්කාත කියන්නේ මට ඕන හැටියට කරන්න බෑ. ධර්මයේ මුලම දැනගන්න ඕනේ ඇයිද? ධර්මයේ කාටවත් ඕන හැටියට මට ඕන හැටියට යන ධර්මයක් නෑ. ධර්මයේ කියන්නේ හේතුඵල ධර්මතාවය. හේතුඵල ධර්මතාවය තෝරාගත්තා නම් කවුරු කිව්වත් මට හිතුණත් ප්‍රාණඝාතයේ අදත්තාදානයේ කාම මිත්‍යාචාරයේ දූෂ්‍ය පැත්තට ගෙනියනවා ඒක කොච්චර කිව්වා වැඩි පැත්තට ගන්නවා කියලා හරියන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා හිටියොත් ඒ දූෂ්‍ය මානසිකත්වයේ මැරෙනවා. ඒකට ආහාර නැති නිසා. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා මමට හිතුණත් කවුරු කිව්වත් හරියන්නේ නැහැ. හේතුවට බලි එහෙමයි. මෙන්න මේක දකින්න ඕනේ. දැන් ධර්මයේ තුලින් දකින්න ඕනේ ධර්මයේ තුලින් යමකට එන හැටි. ඒකෙන් මිදෙන හැටි. ධර්මයේ හැදෙන පුද්ගලයා ධර්මයෙන් රකින්නවා කියන මේ දෙවෙනි ප්‍රශ්නේ තාදින උත්තරේ උකයි. දැන් රකින්නේ නැද්ද? ධර්මයේ හැදෙන පුද්ගලයා උදේ ඉඳන් රැය වෙනකම් බුදුන් වැඳගෙන දරගහ ඉන්නේ කියලා නෙමෙයි මේ ධර්මයේ හැදෙනවා කියන්නේ. පාන් පත්ත කරලා මල් ටිකක් අරලා උදේටයි දවල්ට හැයටයි මල් වට්ටියක් తీරලා පිළිමෙලගේ වදින කියලා නෙමෙයි මේ ධර්මයේ හැදෙනවා කියන්නේ. මෙන්න ධර්මයේ ප්‍රාණඝාතේ පානාති පාතෝ භික්ඛවේ අදම්මෝ පානාති පාතා වීරමණී ධම්මෝ අදම්මෝත වික්‍රේ වේදිතබ්බෝ ධම්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ තථා ප්‍රතිපදි සම්බන්ති මේ ධර්මයේ ධර්මයට හැදෙන්නේ නැහැ ධම්මෝ හැවේ රකිදී නැහැ අදින්නා දානං වික්‍රේ අදම්මෝ අදින්නා දානා වේරමණී ධම්මෝ අදම්මෝත වික්‍රේ වේදිතබ්බෝ ධම්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ තථා ප්‍රතිපදි සම්බන්ති මහන්නේ නොදත් දේ ගැනීම එන හොරකම නොදුන් දේ ගැනීම අධර්මයක් නොදුන් දේ ගැනීම වෙන්වීම ධර්මයක් අධර්මයේ අධර්මයේ හැටියට දැනගන්න ඕනේ. ධර්මයේ ධර්මයේ හැටියට දැනගන්න ඕනේ. අධර්මයේ අධර්මයේ හැටියට දැනගෙන ඒකෙන් වෙන් වෙලා ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන ඊට අනුකූලව පිළිපදින්න. අන්නේ දාටයි ධම්මෝහ වේරකිති ධම්මචාරී ලැබෙන්නේ. කාමේසු මිච්ඡාචාරා භික්ඛවේ අධම්මෝ. මහන්නේ කාම මිච්ඡාචාරය අධර්මය. කාමේසු මිච්ඡාචාරා වේරමණී ධම්මෝ. කාම මිච්ඡාචාරයෙන් වෙන්වීම ධර්මය. අධම්මෝච භික්ඛවේ වේතබ්බෝ. කාම මිච්ඡාචාරය අධර්මය කියලා මහන්නේ දැනගන්න. ධම්මෝච යථා ධම්මෝ. එතන කාම මිච්ඡාචාරයෙන් වෙන්වීම ධර්මයක් හැටියට යථාර්ථයෙන්ම දැනගන්න. යථා අත්ථෝ අර්ථවත් තේරුම් ගන්න. තථාපදීපදී ධම්මං හිතලෝ පිළිපදින්න. අන්න මාර්ගය. මුසාවාදා භික්ඛවේ අධම්මෝ මුසාවාදා වේරමණී ධම්මෝ. දසකුසලෙට කොයි විදිහට යනවා? අධම්මෝච භික්ඛවේ වේද ධම්මෝ ධම්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ තථාපදීපදී ධම්මං. මේක කවුරුවක් කිව්වට ගුරුවරයා කිව්වට නෙමෙයි තමාම දකින්න ඕනේ. සානගතේ අදත්තා දානේ කාමිත්‍යාචාරේ මුසාවාදී පිසුනාවාදී පරසාවාද සම්පප්පලාප අභිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිත්‍යකෙන මේ දස අකුසලේ අධර්ම කියලා දකින්න ඕනේ. මේ දස අකුසලේ වෙන්වීම ධර්ම කියලා දකින්න ඕනේ. අධර්ම අධර්ම හැටියට දැකලා වෙන්වීම ධර්ම ධර්ම හැටියට අර්ථවත්ව දැකලා ඉහි අර්ථේ වතහගෙන ඉහි හරිය දැකලා ඊට අනුකූලව පිළිපදින්න ඕනේ. අන්න ධම්මෝහාවේ රැකෙති ධම්මචාරී කියන දෙන්න මාර්ගය දෙනවා. ධර්මයේ තුල ගැවෙසෙන එක නම් ධර්මචාරී පුද්ගලයා ධර්මයේ තුලින්ම හැකිනවා. ඒකයි හේතුව. අන්න ඒ අවස්ථාව සකස් වෙන්නේ ඒ ටික කරනකොට. ඉතින් ওই ටිකෙන් අපිත් මේ ධර්මයේ තුල නේ නම් ඉන්නේ අපිත් බෞද්ධ වෙන්නේ නේද කිව්වද? මේකේ දස අකුසලයේ ඉන්නේ කියලා බලන්න ඕනේ. මේක තමයි මූලික වශයෙන් දැකිය යුතු hali ධර්මයේ. ඉතින් මෙතෙන්දී ආනාපාන සති භාවනාව වදාරනවා කියන්නේ මෙන්න මේ දහම් දැනුව තියෙන කෙනාට. එයාට තියෙන සම්මා සතිය, මුත්තා සතියක් නෑ. ඒ වගේම අසම්පජඤ්ඤේවත් නුඹලාව ඔයත් ඉන්නේ මුලාව එයාට නෑ නුඹලාව තියෙන්නේ. මුලා වෙන්නේ නැතුව මනාසියේ ධර්මයේ සිහි කරලා සුපත්. ඊට අනුකූලව කටයුතු කරනවා නම් අන්න එයාට පහ කළ යුතු පේනවා, ඇසුරු කළ යුතු පේනවා. පාන කළ යුතු සහ ආන කළ යුතු දකින්නවා. දැනගෙන නිරන්තරයෙන් සෑදාවල් දෙකේ අනේන කරන කියන කතා කරන කතා නොකරන වටපිට බලන සෑම ඉරියව්වකදීම මෙන්න මේ ආකාරයෙන් පහ කළ යුතු මේකයි මම මේක පහ කළ යුතුයි. මේ මතුවන හිතිවිල්ල, මේ මතුවන ක්‍රියාව, මේ මතුවන කතාව මෙතනම තෝරාගෙන මෙතනදී අපි දහින්න ඕනේ. පහ කළ යුතුන පහ කරනවා. ඇසුරු කළ යුතුන ගැලපෙනවා නම් රාගක් හේත, දේශක් හේත, මෝහක් හේත මඟ පාදනවා නම් ඒක ඇසුරු කරනවා, ආස්වාස කරනවා. මෙන්න මේ ආස්වාසයයි පස්වාසයයි තේරුම් ගත්ත කෙනාට නිතරම පවතින ආනාපානයක් තියෙනවා. මෙන්න මේ ආර්ය විනයෙහි නිවන් දකින ආනාපාන භාවනාව ඕකයි. හැබැයි හරි ලේසි කරගෙන ගියොත් නිවන් දකින්න ඔළු කපනවා වගේ අමාරු වැඩ. මෙච්චර කල් ගෙනාම කුළුගොඩ අවංකව විතර තමනවා කියන එක හරි අමාරු දෙයක්. ලේසි වැඩක් නෙවෙයි. නමුත් මේ ලාජි අපි ඒ කියන ගුණයෙන් ඉඳලමයි කරගන්න ඕන. ඉන් ආනාපාන සති සමාධිය කියන්නේ මූලික වශයෙන් මේ ආර්ය විනී ආනාපාන සති සමාධිය ඕකයි. ආස්වාස කරන්න කිව්වේ නිවන මිසක් කුලක නෙමෙයි. නිවන ආස්වාස කරන්න. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනස්වාසික. ආනන්ද වේ සියලු සංඛාර අනස්වාසිකයි. ආස්වාස විරහිතයි. ආස්වාස කරන්න වටින්නේ නැහැ. දැන් සියලු සංඛාර පස්වාසිකයි. අනස්වාසික කියන්නේ ආස්වාස ආස්වාස කරන්න වටින්නේ නැහැ. වෛර පහක් බිය පහක් දුරුකල සෝවාන් පුද්ගලයා ඉහාත්මේම ආස්වාස හතරක් ලබනවා. සතරෝ අස්සසාසෝ අධිගතෝ හොති. මේ ආරවිණි අස්සසාස. සතෝ අස්සසති. සියෙන් අස්සසාස කරන්න. ආරේ පුද්ගලයා හතර අස්සසාසයක් ලබනවා. සතරෝ අස්සසාසෝ අධිගතෝ හොති. ඒක කියන්නේ හුළඟක් ගැන නෙමෙයි. සමහර අය කියනවා මරුණ කෙනාට මතු උපතක් තියෙනවා. මේ කාගේවත් කියමනක් අහලා මට මොනවද වෙනස් කරන්නද? මම පව් කරන්නේ නැහැ. මරුණ කෙනාට මතු උපතක් තියෙනවා නේද? ඉතින් ඒක වලක් කරන්න බැරි නා. මමද හැනසිල්ලේ යහපතේ සුචරිතව ජීවත් වෙනවා නේද? මගේ මතු උපත අලාමක ලාමක වෙන්නේ නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. මෙන්න පළවෙනි ආස්වාදේ. මැරෙන්නේ කන උපතක් නැහැ. තවත් කට්ටියක් කොහොම වාදයක් ගෙනියනවා. ඉතින් මම මෙලෝ දැහැමින් සාමී යුක්තිසහගත මිනිසෙක් හැටියට ජීවත් වෙනවා. කාටවත් කරදරයක් නැතුව. ඉතින් ඒක වෙනස් කරන්න මට මොනකමක් නැහැ මල් උත්පත්තියක් නැහැ කියලා. නැතිනම් මම මොකද? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඇන්නේ සැලසුම. දෙවෙනි ආශාවේ. පව් කරන්න නම් එපා ඒකාන්තයේ පව් සිද්ධ වෙනවා කෙනෙක් කියනවා. ඉතින් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මට එකෙන් ගන්න කිසිම දෙයක් නැහැ. මොකද මම කොහොමද පව් කරන්නේ? පව් නොකරන මට පව් කරන නම් අපාගත වෙනවා පව් කරන නම් පවර දුක් විඳිනවා කියලා හැම කීනවනම් මට ඒක ප්‍රශ්නේ මොකද්ද? කොහොමත් නම් ඉරායාසයේ මගේ සබය පව් කරන්නේ නැති. මට ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. තුන්වෙනි ආශාවට යන්නමන. මොනවා කියලා පව් සිද්ධ වෙන්නේ? තව කඩිය මතයක් කියන. ඉතින් එහෙනම් මම මෙලොවත් මේ දෙහැමි සාමී ජීවත් වෙලා මට අත්විඳින අත්දැකීමක් හරි හදුරක් තියෙනවා. සැලසුමක් තියෙනවා. ඉතින් ඒ නිසා පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා මට පව් කරලා අමාරු වෙටෙන්න ඕනේ. මට පෙනිපෙනී තියෙන සාධාරණ යුක්තිය සාධාරණ වැටහෙනවනේ. ඉතින් මම යුක්තිය සාධාරණ ජීවත් වෙනවානේ. මට මොකද පව් වලට පව් නැතත්. වැරදි වැරදි වලට පව් නැතත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක අහනකොට වැරදි වැරදි කරන්න ඕන කමක් නැහැ. මෙන්න මේ හතරවැනි ආස්වාසයක් ලබනවා. මෙසේ වෛර පහ විය පහ දුරු කරපු. දැන්නම් පානගත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද දුරාමීරිය කියන පංච දුෂ්චර්ය දුරු කරපු කෙනා. ලෝකයාට වෛරයක් ඇති කරන බයක් ඇති කරන දුෂ්චර්ය වැඩ පිළිදෙන්නේ නැහැ. මෙන්න මේ ආර්ය පුද්ගලයාගේ ස්වභාවය මොකයි? ඉතින් ආර්ය පුද්ගලයාගෙන් අනුත වෛරය බයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් සැනසෙල්ල ජීවත් වෙනවා ඔන්නේ ආස්වාස හතරෙන් මෙලොවට. මෙන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳ ආස්වාස. අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීහ සේනාධිපතිට යමෙක් මට ආස්වාසවාදී කියනවනම් කරුණ සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ එම උත්තම ආස්වාසය සඳහා දහම් දෙසන්නේ එයින් සවුවරුදු හික්මවන්නේ යයි කියන මේ සත්‍ය කරණ වෙන කරුණකින් නෙවෙයි මෙච්චර පැහැදිලිව ත්‍රිපිටකේ වෙන්න ඇති. අපි මොකද කියන්නේ? මට මේක ආස්වාසවාදී කියන මෙන්න මේ හේතුවෙන් කියන්නේ. මේකයි සත්‍ය ක්‍රමය. වෙන්නේකින් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෞකික නුවණට කරගහගත් අයගේ ලෞකික අදහස කලම් බුදුනේ නෑ. උන්වහන්සේ ස්වයම්බුඥානිය දැක ලෝකෝත්තර ධර්ම මාර්ගය අනුගමනය කළයි බුදුනේ. අපි ආ හිතන්නේ බුදුරජාණන් වහන්සේ අර ගහ මුල ඉඳගෙන හුස්ම අරගෙන හැල්ලා ආනාපාන හතියින් ප්‍රථම ධ්‍යානයටපත් වෙනවා බුදු වෙනවා ආනාපාන හතියින් බුදු වෙනවා කියන්නේ. අනුගේ කෑලිය අල්ලගෙන බුදු වෙන්න බෑ. ලෞකිකයේ ලෞකික පුද්ගලයන්ගේ තියෙන කෑලිය අල්ලගෙන ලෞතර බුදු වෙන්න පුළුවන්. ලෞතර බුද්ධඥානිය කියන්නේ උන්වහන්සේගේ ස්වයම්බුඥානිය මතකතර මාර්ගය. ඒ මාර්ගය ලෝකෙ මත වෙලා තිබුණේ නැහැ කවදාවත්. ලෞතර බුදුරේ තුන පහළ වෙන උන්වහන්සේගෙන් ලෝකෙට විද්‍යාමාන වෙන එකක් නිසා ඒ ආර්ය මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ අන්‍ය පුද්ගලයේ කරන් ආපුන කරගහලේ නම් බුදුරු ඒකෙන් මුක්කු ගහගෙන නැగిලා ආවේ නැහැ. මේක ඉච්චර කාලේ වඩපු ආනාපාන හතිය කියලා එකක් ලෝකෙ තිබිලා ඒක වන්නා උන්වහන්සේ බුදු වෙච්ච හැටියට අද කතා කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ආනාපාන හතිය බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ දේශනාවෙන් අහගත කෙනෙක් ඇරෙන්න දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බමුණන් සහිත තුන් ලෝකේ කවුරුත් ඒක දන්නේ නැහැ. මේ බුද්ධ දේශනාව. නැ බුදුරජාණන් වහන්සේ ආනාපාන හතිය බුදුරජාණන් වහන්සේමයි දන්නේ. උන්වහන්සේ විදේශනා කරලා නම් ඒ විදිහට ගත කෙනා ඒ ශ්‍රාවකයා දන්නවා. ඒ ශ්‍රාවකයාට නිවන් ප්‍රතිඵලයේ තියෙනවා. එන ආනාපාන හතිය සතර සතිපට්ඨාන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතර සතිපට්ඨානේ අමුතේ වරන් දෙයක් නැහැ. ආනාපාන හතිය භාවනා සතර සතිපට්ඨානේ දිනනවා. නමුත් අපේ අද කියන්නේ කොහොමද? සමත භාවනාවක් හදින් හිත ටිකක් එක් වෙන්න ආනාපාන හතිය වරන්ඩ ඊට පස්සේ විදර්ශනා පටන් ගන්න. මෙහෙම જાතියනේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම පෙන්නු ආනාපාන හතියේ සතර සතිපට්ඨානෙමයි. සතර සතිපට්ඨානිය යම් තැනකද? ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එතන සත්බොධ්‍යංගත් එතන. නිවනත් එතන. සතිය සියල්ලම එතනින් පූර්ණයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතියයි ලෝකයාගේ ආනාපාන හතියේ සතර සතිපට්ඨානයකයි කියන්නේ. ලෞකික සමාධියක් නිසා ලෝකෝත්තර සමාධියකට ඒකේ ලබන්න බෑ. ලෝකෝත්තර සමාධියක් ලබනවා නම් නිවන අරමුණු කරගත් කර්මස්ථානයක් වෙන්න ඕනේ. ආර්ය සමාධියක විශේෂත්වය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 7ක් පරිවාරගෙන තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සමාධිය සම්මා සමාධිය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ මාර්ගාංග හතක් පරිවාර කරගෙන තමයි සම්මා සමාධිය පහළ වෙන්නේ කියලා දේශනා කරනවා. යම් තැනක සම්මා සමාධියක් නම් ඊතරු මාර්ගාංග හතක් එතනම තියෙනවා. නෝ ලෝකේ සමාධිය කියලා බලක තුන තියෙනවා. ඒක මාර්ගාංගයක්වත් එතන නෑ. ඉතින් ආනාපාන සති භාවනාව වැඩෙන්නේ ඒ ක්‍රමයට. ඒවං උපසංහරති. බුදුරජාන් වහන්සේගේ දේශනා විවිධාකාරයෙන් දකින්න පුළුවන්. ලෞකික වශයෙන් ලෝක සත්‍යය ගන්න අදහස ඇති ඒ වචනේම ඒ සද්දේම උච්චාරණය කරලා ඒ සද්දේම තියෙන ආර්ය අර්ථය. මෙන්න මේ ආර්ය අර්ථය මත කරගත්තොත් අර බුදුරජාන් වහන්සේ දේශනා කළපු අර ආනාපානය තේසන ගන්න පුළුවන්. සංසන්දනය කරලා දකින්න පුළුවන්. දැන් අරගන්නේ හුස්ම වල මොනවද තියෙන්නේ? අපි සංසන්දනය කරලා දකින්නේ. පිරිසිදු ඔක්සිජන් කියන වාතය මුල් කරගත්ත පිරිසිදු වාතය තමයි අරගන්නේ. පස්වාස කරන්නේ මොන වාතයද? කාබන් ඩයොක්සයිඩ් සහිත අපද්‍රව්‍ය සහිත වාතය පස්වාස කරනවා. දැන් උපමාව ගැලපෙන්නේ නැද්ද? පිරිසිදු ජීවනයේ පැවැත්මට හේතු වෙන්නේ අරගන්න. අපිරිසිදු කාල සහිත දේ පහ කරන්න. එවන් උපසංග සංසන්දනය කරන නිවන් දකින්න පුළුවන්. මතකත් ඔබ තියෙනවා. පස්සාස කරන හුස්ම වැනි දෙයක් ලෝකේ තියෙනවා. මොනවද? කෙලෙස් කසටින් කසට ගන්නුන යම් කිසි හිදිවිලි ක්‍රියාව වදන් නැද්ද? මෙන්න මේවා පස්සාස කළ යුතු කෙලෙස් කොටස්. හරියට වායුව වගේ. පස්සාස කරන වායුව ඔක්සිජන් නෙවෙයි කාබන් ඩයොක්සයිඩ් සහිත වන්නා වූ අපද්‍රව්‍ය සහිත වන්නා වූ නරක දෙයක් තමයි පහ කරන්නේ. ඒ වගේ සංසන්දනය කළා. ඔබ ළඟ රාග කහටක්, ද්වේෂ කහටක්, මෝහ කහටක් ඇති යමක් වේද? ඒ වගේ පහ කරන්න. ආස්වාසියට අරගන්නේ පිරිසිදු, සිසිල්ලු ජීව වායුවක් සමගයි ගන්න. ඒ වගේ අප්‍රමාදව අමත පදංගෙන අප්‍රමාදී මුල් කරගෙන ජීවිතය පවත්වන්න අප්‍රමාද ගුණේ තියම් දහමක් ඇද්ද? අන්නේ අප්‍රමාදී මුල් කරගෙන පිරිසිදු දේ ගන්න. මොනවද පිරිසිදු? අලෝභ කුසල මූලං, අදෝෂ කුසල මූලං, අමෝහ කුසල මූලං. අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කරන කියන හිතන දේවල් ගන්න. ඒකත් අර උපමා පරිදි ගත්ත හැකියි. උපමා සංසන්දනයෙන් හිම ගන්න පුළුවන්. පස්සාස කිරීමල සුදුසු දේ පස්සාස කරන්න, ආස්වාස කරන්න සුදුසු දේ ආස්වාස කරන්න. මේකත් නිවන් මඟක්. අනුකූල සමාධි මාර්ගයක් තියෙනවා. ඒකෙදිත් ඒ ආස්වාද ප්‍රසාදය ගන්න පුළුවන්. හැබැයි ලෝකයා හිත පිහිටපු ක්‍රමයට නෙමෙයි. සැහැල්ලුව බලාගෙන ධර්මානුකූලව ඉස්සෙල්ලා දැකලා යන ක්‍රමයක් තියෙනවා. අපිට යමකී යමකින් දුක් දෙනවද? දුක් දෙන්න හේතු වෙන හේතු අත්හැරියෝ ඒ දුකෙන් නිදහස්. මේ මූල ධර්මයේ තේරුම් ගන්න. දැන් අපි මේ බාහිර ලෝකයේ යම් කිසි පිළිසක් එක්කලා ඉන්නකොට අපිට අයින් කරන්න බෑ මේ පිළිස. අපිට මූණ දෙන්න සිද්ධ වෙනා පිළිසත් එක්ක ලකන කටයුතු වලදී. ඒගොල්ලෝ විවිධාකාර අදහස් ඇති අය. විවිධාකාර ගති ලක්ෂණ තියෙන අය. ඒගොල්ලේ ගති ලක්ෂණ ක්‍රියාත්මක කරනවා. සමහර අය බොහෝකටම දුස්චරිත ගති ලක්ෂණ. වැටෙන්නේ හේමයි. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත තමයි බොහෝකට තියෙන්නේ. හැබැයි තමන්ගේ තියෙන කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත මේ දේ ගලපන්න බෑ. ඒ කියන්නේ අනිත් පුද්ගලයන්ගේ හැම වෙලෙම තමන්ට එනවා බහරක්. ඒක නතර කරන්න බෑ ලෝකෙ හැටි. හැබැයි හිතෙන එක ඇත්ත. කටුක දේවල් ප්‍රිය නැති එකත් ඇත්ත. අනුන් බයිනකොට ඒක ප්‍රිය වශයෙන් ගන්න බෑ, අමාරුයි. හැබැයි නොගැටි ඉන්න පුළුවන්. ඉවසීම ප්‍රගුණ කරත් ඒක කර්ණ සසායන වචනයක් නෙමෙයි. ඒ වගේම ලෝකයේ සම්බන්ධය ලෝකයෙන් අයින් වෙලා යන කටයුතු කරන කෙනාට ලෝකයේ සම්බන්ධ හැම දෙයක්ම ඒ ආකාරයෙන් අප්‍රිය අමනාප ගතියට පත් වෙනවා. හැබැයි අප්‍රිය වශයෙන් අමනාප වශයෙන් ගැටෙන්නේ නැතුව තමා නිදහස තේරුම් ගන්නවා. ලෝකයේ තුල ඉන්නකන් නිදහස ලබන්න බැරි බවක් දන්නවා. යම් යම් අවස්ථාවක ඒක ලැබුණොත් ලැබුණු අවස්ථාවේදී ඒ නිදහස අත්දකින්නවා. මෙන්න මේකයි ක්‍රමය. මෙන්න මේ ක්‍රමේදී පුද්ගලයා දකිනවා එක දෙයක්. අපි ගොඩනගාගෙන ඉන්නේ මේ ගිහි රාමුව. මෙන්න යම්කිසි පිරිසක් එක ඇසුරු කරන රාමුවක් තියෙනවා. මේ කරගන්න රාමුව තුලින් රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත වැඩ තමයි මේක හිතවිලි ක්‍රියාවතන වශයෙන් අපි ගොඩනගන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඔය රාමුව තුල අපිට කරන්න දෙයක් නෑ ජීවත්. කුක්කුට මැත්ත අර මිත්ත කියන වැද්දාගේ වාරයව දුනුයි ඉතාල හදලා දීලා, ඉතින් අර මනුස්සයා දඩේ මේ යනකොට කෑම ටික හදලා දීලා, ඔක්කොම කරලා දීලා, අර ගෙනාවු මාසු වේල කපලා පොඩ්ඩක් හදලා දීලා, වැද්දාට ඔය හැටියට ජීවත් වුණා. සෝවාන්ගෙත සිටු කුමරියා. හැබැයි වැද්දාට ඔය හැටියට ජීවත් වෙලා ගැටුනේ නෑ. හැබැයි චේතනා වශයෙන් එතන හිත විහිල්ලා තිබුණේ නෑ. ප්‍රිය දෙයක් හැටියට ගත්තේ නෑ. නමුත් අර ජීවිත කාලය ගත කර අවුරුදු 20 ගානක් අර වැද්දාත් එක්කලම. දැන් මෙන්න මේ වගේ හිටපු කාල සීමාවක අපිටත් මොන මොනවා හරි වස්තුවලින් මේ දවල් කාලේ නේ අපි වැඩ කරන කාලේ. ඔයගේ අනික්කාගේ ප්‍රශ්න නිසා අපිට අර දුක්ඛම් කටවලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඉවසිල්ලෙන් යාට මුහුණ දීලා හිටියට අපි දන්නවා මුළු දවසේ උදේ ඉඳන් රෑ වෙනකන් රෑ එළි වෙනකන් ඒකට අවස්ථාව නැහැ. ගිහි වතේ ඉන්න කෙනෙකුට ඒකට අවස්ථාවක් ලැබෙනවා. ඔක්කොම කෝලන් නටනවා, පැටව කෑ ගහනවා, ඔක්කොම වෙන රෑ 10 වෙනකන්. දහය පස්සේ තින්නේ ඌ ඔකෝ බුදි දැනි තැන වෙහෙලා බීපී රටයිද තව කොහේ රැහෙලා ඌත් බුදි වයින් එකක ඉන්නම් ඒකත් බුදි. මොකද උන්ට නිදිමත උහුලන්න බෑ. නිදිමත කියන එක හරි අමාරුයි. රාග දේශ මොහ සහිතයාට නිින්දියක් නැහැ නම් හරි අමාරුයි. එදා ඌගේ වෙලාව මත 7-8 වෙනකන් විතරයි. 9 වුණාට පස්සේ වැටි තැන ගොරෝගොර ඌදි. මෙන්න මෙහෙම වෙලාවක් අහුනහම අලෝභ ආදේශ අමෝහ ගුණ ඇති පුද්ගලයාට අනිත් වෙලාව ප්‍රමෝද වෙලාව ඌ බුදිනේලා මේ පුත් ගන්න ප්‍රබෝධයි. එන ඒ වෙලාවේදී හිමිහි සිර ඉන්න ඇදේ හරි පැදුරේ හරි නැගෙලා නිසංසලව ඉඳ ගන්නවා. දැන් කවුරු කරදර කරනවද? කරදර කරන්නේ ඔකම බුදි. මොංගෙන් කරදරයක් දැන් නැහැ හොඳ වෙලාවක් අහුණු. අන්න පුත්ගිරා වෙලාව කරගන්නවා. ඒ වෙලාව තුල එයා දන්නවා. මහා කරදරකාරී බාහිර පරිසරයකින් මිදිච්ච නිදහස් වෙලාවක්. තමන් හිතර දැන නිදහසක ඇති. අත්තරීම කොච්චර සාන්තද ප්‍රණීතද? දැන් මම අත්හැරලාද මේ ඉන්නේ මේ විලාවේ මේ මොහොතේ මම අත්හැරලාද ඉන්නේ. ඒ කාර්යද අත්හැරලා ඉන්නවා. ඒ කාර්යනේ වෙන් වෙලා හිටියද? දැන් මගේ ශාරීරිය පිළිබඳ තියෙන කාර්යදේ ඒක ඇරිලා නැහැ. ශාරීරිය පැත්තකින් සත් වෙනවා. පැත්තකින් හිරි වැටෙනවා. දාඩිය දානකොට සීතලයි. ඒ වගේ පන්නකොරකට මූණ දීලා තියෙනවා දැන් මේ විලාවේ. කකුම වේදනා දීම එක පැත්තකින් එනවා එක්ක. මේ වගේ එක එක ප්‍රශ්න. කොන්ද කටිය ඉඳගෙන ඉඳ බෑ එක්ක. මොන මොන එක කටවක කියනවා. මොන මොන හරි ප්‍රශ්නයක් එනවා. අන්න ඒකට හැම වෙලේම දකින්න ඕනේ. යම් වේදනාවක් දැනෙනවා නම් සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ දාහ වශයෙන් හෝ මොන පිළෙන විදිහට කොයි ආකාරයෙන් හරි. මේකට හේතුවක් තියෙනවා. වේදනාවක් වේදනාවක් කිය කියන අවස්ථාවක් නෙමෙයි මේක. මේ මොන වේදනාවක්ද? කුමක් නිසා හටගන්නේ එකක්ද? මේ වේදනාව මොකද? වේදනාවට හේතුව මොකද්ද? කය ඇති නිසා හටගන්න වේදනාව කය ඇති නිසායි. වෙනෙහිකින්නේ මේ හටගන්නේ. කය ඇති නිසා හටගන්න වේදනාව කය නිසා හටගන්නේ. ඒකයි මේ කත්තම රත් වෙන්නේ, කැක්කුම එන්නේ, දාඩිය දාන්නේ මේ කය නිසානේ. කය හැදිලා තියෙන්නේ මොන වෙන්ද? ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන ධාතු හතරෙන් තමයි මේ කය හැදිලා තියෙන්නේ. දැන් අන්න අපි හතක් තුන ආකාර බලා ගන්නවා. ඉතින් මේ ශරීරයේද ධාතු හතරකින් කය කියලා ගොනු වෙන්නේ. ආපෝ ධාතුව කුමක් නිසා හටගත්තද? බැඳෙනවා. බැඳෙන ගතිය නිසාම තමයි බැඳෙන එකක් හටගත්තේ. දැන් රාගයේ මුල් කරගෙන ආපෝ ධාතුව ද්‍රව ධාතුව හටගන්නවා. මේ ද්‍රව ධාතුවක් හා සම්බන්ධ වෙන්න හේතුව රාගය. මේ ගිනි ධාතුව මොකක් නිසාද? ද්වේෂය නිසා හට ගන්නවා. ලෝභය නිසා, රාගය නිසා එකක් හට ගන්නවා ආපෝ ධාතුව. ද්වේෂය නිසා හට ගන්නවා ගිනි ධාතුව. ඒක තමයි මේ දවන්නේ සත් කරන්නේ. හේතුඵලේ. එතන මේ තද ගතිය මොකක් නිසා හට ගන්නවද? බර ගතිය, තද ගතිය. මෝහයේ ප්‍රතිඵලේ. මෝහය තද කරනවා. බර කරනවා. හිර කරවවනවා. මෙන්න මේ ගති තුනට එකතු වෙච්ච ගොනුනොත් එහෙම තමයි වායව ධාතුව පීඩණයටපත් කරන්නේ. ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන තුනට එකතු වෙච්ච වෙලාවට තමයි වායව ධාතුව කරදර කරන්නේ. වාත අමාරු වෙන්නේ එතකොට. එහෙනම් මෙතනින් ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා හටගත්ත යමක් ඇතනම් ඒක දුකට හේතු වෙන, කරදරවලට හේතු වෙන හරිය ප්‍රධාන දුක. එහෙනම් මට පුළුවන් නම් මේකයි මෙහෙම තියෙද්දි ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, පඨවි ධාතුවෙන් වෙන් වෙන්න කොච්චර ගැහැල්ලුද? එහෙනම් වායු ධාතුව මොකෙන්ද හටගන්නේ? අලෝභය නිසා, අද්වේෂය නිසා, අමෝහය කියන හේතු තුන නිසා. හේතු තුනේ නිර්මාණය තමයි මේ කියන වායු ධාතුව. ලෝභ දේශ මොහ කියන හේතු තුනයි, අලෝභ දේශ මොහ කියන හේතු තුනයි. මෙන්න මේ හේතු හය නිසා ලෝකෙ හටගන්නවා. ලෝකෙ හටගන්න හේතු හයයි. ඔන්න හයෙන් හටගන්න ආකාරය. මේ දහම වැහිලා හිට තමයි අද හොයාගන්න බැරි. දැන් මේකෙන් අහක් වෙන ක්‍රමයක් තියෙනවා. කොහොමද අහක් වෙන්නේ? අර කියන ආපෝ ධාතුවයි, පඨවි ධාතුවයි, තේජෝ ධාතුවයි කියන තුන ඇසුරු කරගෙන ඉන්නකන් තමයි. ඒ ඇසුරෙන් මිදෙන්න බැරි මනසට. මේකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මිදෙන්න ඕන එක අත්හරින්න ඕනේ. අමනසිකාරී හා මෙනෙහි කිරීමෙන් අත්හරින්න ඕනේ. තමාට පවතින්න ඕනේ යමකද? ඒක මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේ කාරණා දෙක මෙතන සිද්ධ කරන්න ඕනේ. එතකොට තමයි පුළුවන්කම ලැබෙන්නේ හේතුවට අනුකූල ඵලයේ යමක් අත්හැරිය යුතු දෙයක් අත්හරින්න, යමකට පැමිණිය යුතු දෙයක් පැමිණෙන්න. මෙන්න මේ නිසා එයා කල්පනා කරනවා. අරමුණු කළ යුතු, මෙනෙහි කළ යුතු. වායුව මෙනෙහි කරනවා. කය මෙනෙහි නොකර ඉන්නවා. කය මෙනෙහි නොකරමින් වායුව මෙනෙහි කරන්නා වූ ක්‍රමයක් තියෙනවද? මල් ළඟ ඒකේ ක්‍රමයක් තියෙනවද? ඇයි මේ නැහැ යන්නේ හැම එක කොච්චර හරි වායුව? අන්න අහුනවා එක. ඉස්සරහට හිත තියාගෙන මෙනෙහි කරන අවධානය ආවර්ජනය යොමු කරනවා. මේ ඉස්සරහ සැරිසරන වායුවට. ටික වෙලාවක් ඉන්න දැන් හොඳට පේන්න පටන් ගන්නවා. වායුව අරමුණු වෙනවා, කය අරමුණු වෙන්නේ නැතුව යනවා. ඒරට දැනෙන පටන් ගන්නවා, මුළු කයම නොදැනී ගියා වෙනවා. කය දැනෙන්නේ නැතුව යනවා, ස්පර්ශ වෙන්නේ නැති නිසා. වායුව දැනෙන පටන් ගන්නවා සැහැල්ලුවට. මෙන්න මෙතෙන්ට එනකොට දැනෙනවා වායුවේ සහනය. මොකද අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් හටගත්ත යම් රූප කලාපයක් ඇද්ද, රූප ධාතුවක්ද, ඒවා දුක්ගිනි දෙන්නේ නැහැ. අර වගේ දවන්නේ තවන්නේ නැහැ. අන්නේ දුක්ගිනි නොදෙවන, සුගති ගති ලක්ෂණ ඇති කරවන, සුව ඇති කරවන, මෙන්න මේ ගති ලක්ෂණේ වායු ස්පර්ශයේ පමණක් තියෙනවා නම් ලැබෙනවා. වායුවේ මේ ශරීරයේ විහිදි වෙන වායුව අරමුණු වෙලා වායුවේ කයක් වැටෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී අලෝභයේ, අදේශයේ, අමෝහයේ ආලෝක ස්වභාවයෙන් යුක්තයි. සමු අරමුණු කරපු දැනට ආලෝක පුල්ලියක් වැටෙනවා. ඉදිරියේ තියෙන වායු අරමුණු වලට ඉස්සරහ තියෙනවා වායුව නිකන් ගෝලාකාරව එක එක අතර කැරකිල යන ආලෝක ධාරාව වල පත් වෙලා පේන්න පටන් ගන්නවා. ශරීරයේ නොපෙනෙන තත්ත්වයට පත් වෙලා මනසට වායුව පමණ කරමුණු වෙන තත්ත්වයට ආව එළිදැන අතර වුණාම ඔන්න ඔතේ කියන ප්‍රථම ධානයට පත් වුණා. මේක විශාල සූර්යයක් තියෙනවා, කය දැහෙනවා. හැබැයි මේ මස්ලේ කය නෙවෙයි දැනෙන්නේ, වායුවේ කයක් හැටියට. ඒක විශාල සූර්යයක් තියෙනවා. බර නැහැ, සැහැල්ලුයි. මුළු ශරීරයේම හැමතැනම සුව හිරියකින් හිරි වැටි ගියා වගේ විශාල සුවයකට පත් වෙලා නිශ්චලව නවතිනවා. මෙන්න මේ ස්වභාවය ලැබිලා ඔයකින් ප්‍රථම ධානයේ තින්න පුළුවන්. ඊට පස්සේ අලෝභ, අදේශ, අමෝහයන්ගේ ආලෝක ලක්ෂණේ මූලට වැටලා මූල හඳේලිය වැටෙන හා සමාන වෙනවා. දෙවෙනි ධානයේට අවශ්‍ය කරන අරමුණ ඔතනින් එනවා. ඒ හඳේලිය හරි සාන්ත, හඳේලිය වැනි එළිය හරි සාන්තයි අර වායුවට වැඩියි. වායු ස්වභාවය ඉක්ම ගිහිලා මේ හඳේලිය ස්වභාවය මුළු හැමතැනම විහිදුනා නම් කොච්චර සාන්තද ප්‍රණීතද? මේ අදහස එනකොටම අර ආලෝකය ගිහිලා මුළු ශරීරය හැමතැනම ගිහිලා වායුමයකේ වහ ගන්නවා හැමතැනම. වායු ශරීරයේ වායුමයකයි ආලෝකයෙන් වහගත්තාම එරමිනිය ගොතාගෙන හිටපු ආකාරයේ ආලෝක ශරීරයක් තියෙනවා වගේ වැටහෙනවා. වායුමයකයයි ආලෝකකයයි. මේක ඊට වඩා සාන්තයි ප්‍රණීතයි ඉස්සෙල්ලට වඩා. මෙන්න මෙතෙන්ට ආපුහම එයා දෙවෙනි දැහැනට ආවා. ඊට පස්සේ දකින්නවා මේ වායුම ස්වභාවය නැති විනිවිද ගිය ආලෝකයේම තියෙනවා නම්, තනික ආලෝකයේම හැදුණු කයක් නම්, ඒක කොච්චර මිදලා සාන්තක ප්‍රණීතද? ඒ සිටීලත් එකලා අර වායුමේ ස්වභාවය සම්පූර්ණ නොදැන ගිහිලා අත්‍යක් මුල්ලක් නැහැ ඇතුළ පිට සියලුම තැන තනිකර ආලෝක කඳක් හා සමාන ආලෝකයෙන් සම්පූර්ණ වෙච්ච අඟපස ගැටි ආලෝකමේ කයක් ඇතිලා සාන්තව විහිදෙනවා. ඊට වඩා මෙන්න සුඛේ කඳට ආසයිද තුන්වෙනි දැන දැන් ඔයින් හරි ගියාම හුස්ම සම්බන්ධයක් නැහැ, ඉන්න විතරයි හුස්ම සම්බන්ධ වුනේ. දැන් යන්නේ ධානයේට අවශ්‍ය කරන ධානාංග අරමුණු කරගෙන එහා ධාන වලට යන්නේ. හැම වෙලෙම ආස්වාද ප්‍රස්වාස අරමුණු කරගෙන ධාන වල ඉන්න බෑ. ඒක ප්‍රථම ධානය යනකම් විතරයි තියෙන්නේ. ප්‍රථම ධානය ඉක්මවුවට පස්සේ සමාධියෙන් ප්‍රීති සුඛේ කංගතා සහිතා. සමාධියෙන් ජනිත වුණු ප්‍රීති සුඛේ සහිතයි ධානාංග පහළ වෙන්නේ. හරි විවේකයේ පහළ වෙච්ච එකයි විවේකයෙන් ප්‍රීති සුඛේ ප්‍රථම ධානය විතරයි. විවේකයෙන් ප්‍රීති සුඛේ කංගතා සහිතයි ප්‍රථම ධානය. දෙතිය ධානයේ කියන්නේ සමාධියෙන් ප්‍රීති සුඛේ කංගතා සහිතයි දෙතිය ධානය. අනේ සමාධියෙන් ගොඩ නැගුණා වූ ප්‍රීති සුඛේ දැන් ඉන්නේ. එන අරමුණ එතන නැහැ. හුස්ම ගැනීම සම්බන්ධයෙන් අපාව. මෙන්න මෙතෙන්ද කියාට පස්සේ දකින්නවා අංගපසංග වෙන් කරලා තියෙන එක. කවුරු කරපේකට කොහොම හැදිච්ච එකක්ද? උන් ඔය තැන් වලදී ඔය හැමදේකම නුවණ දියුණු වෙනවා. නුවණට ගෝචරලා පේන්න පටන් ගන්නවා. මේ අංගපසංග නිකන් හැදිලා නෙමෙයි. මනසෙන් ප්‍රීතිද කරලා මනසෙන් නිර්මාණය කරලා ගොඩ නගන ඉඳයි මේ තියෙන්නේ. මොකද ගොඩ නගන්නේ? ප්‍රියමනාප වස්තුපස්සේ දුවන්ඩයි. ඒවා අල්ලගන්ඩයි අත් දෙකයි කකුල් දෙකයි හැදිලා තියෙනවා. ඒවා වෙන වෙනම බලන්න ඒවට ගෝචර වෙච්ච ඇහැකුයි. ඒවට අවශ්‍ය දේ අහන්න කනකුයි. ඒවැ ගති ස්වභාව ආග්‍රහණය කරගන්න නාසයකුයි. ඒවැ රස භුක්ති විඳින දිවකුයි. ඒවා පහත ගන්න කයකුයි තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ හැදිලා තියෙන්නේ මෙන්න මේ හේතු වලින් අපිනි දකිනවා. මෙන්න යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය කියන මෙන්න මෙතනයි. මේ එකින් එක දකින්න පුළුවන් ඥාන මුදුන්පත් වේලා. සතිය මුදුන්පත් වේලා දකිනවා. එහෙනම් ඒ හැදිච්ච එක නිවන නෙමෙයිනේ. උත්සාහයෙන් වීරියෙන් ගොඩනගපු යමක් ඇත්නම් ඒක නිවන නෙමෙයි ලෝකේ. අනේ සතියෙන් දකින්න. නුවණින් මොකද දකින්නේ? එවන්දු ලෝකේ අත්හැල දැම්මා නම් එතනින් අත්හැරීමෙන් නොවැල් මේ මිදීමෙන් නිවන් දකින්නවා. මම සිහි නුවණ ක්‍රියාත්මක වෙන හැටි ඔතෙන්නේ. මෙන්න මේ අවස්ථාවේ දකින්නකොට අංගපසක විහිදුවාගෙන වෙන් කරගෙන ඉන්න එක පංචේන්ද්‍රියයන් වශයෙන් වෙන් කරගෙන ඉන්න එක මනස උත්සාහයෙන් වීර්යයෙන් යුතුව වෙහසක් නිසයි සිද්ධ වෙන්නේ. මොන නිරන්තරයෙන් මේ වෙහස යොදවනවා. මේ වෙහස අත්හැරියා නම් වැඩක් නැති අංගපසක මොකටද? ඒ වෙහසත් ඉවරයි. ඒක කොච්චර සාන්තුත ප්‍රණීතද? ඔන්න නුවන්ට ගෝචරය. මෙන්න මේක තමයි මේ නුවන් නැත්නම් මේ ආනාපාන සතිය පලවන්නේ නැහැ කිව්වේ ඒකයි. එයා දකින්නේ නැතිව ඉහට යන්න. මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. සිහියයි නුවණයි නැත්නම් යන්න බෑ. ඒක අතන වෙන්නේ. මෙන්න මෙතෙන්දී එයා දකිනවා නම් එයාට සිහිය පවතිනවා. අත්හැරපුවාම නොඇලී මිදී ගියාම යමක් යම් තැනක නැති වුණාද? එතන තියෙන දුක ඉවරයි. නිරෝධය දකිනවා. සිහියෙන් දකිනවා. මේ කටයුතු ඒකටද ගැලපෙන්නේ වෙන හේකටද? අත්හැරීමෙන් නොඇලීමේ මිදීමේ ලබන්නේ නිවන කියලා නුවණින් දකිනවා. අත්හැරීමේ මිදීමේ නොඇලීමේ කටයුතුද සතිය දෝනවා. සිහිය දීපගාමකද වෙන්නේ? සිහිය පූර්ණ වෙලා ගිහිල්ලා අර තියෙන අඟපසනේ සියල්ලම අත්හැරලා ගිහිල්ලා එකම එලිකඳක් තත්ත්වයටපත් වෙනවා. ටියුබ් ලයිට් ආලෝකයක් වගේ. ටියුබ් ලයිට් එක හීනේ නෙමෙයි. ශාරීරියය තමයි ප්‍රමාණයට ඝන ස්කන්ධයක් ඇති. ආකාශයේ මැද තිබ්බ ආලෝක හදක් වගේ. බොහෝම නිශ්චල අපි හිතනවා. දැන් එයාට ගත නිසා තිබිච්ච අඟපසනේ නිසා තිබිච්ච සියලුම දාහ ඉවර වීම අත්දකින්න මෙලො ජීවත් වෙලා ඉන්න පුද්ගලයා අත්දකින්න අවස්ථාව තමයි සමාධිය. මෙලො අත්දකින්න හැටි. මෙන්න මෙතෙන්ට ආපුවාම කියන චතුර්ථ ධායනෙට පැවුණා. ඔය අවස්ථාව හැරෙන තවත් චතුර්ථ ධායන අවස්ථාව වගේ එක එක කෙනා කොහොම කිව්වත්. ඔය කිව්ව අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මෙහෙම. යම්කිසි පුද්ගලයෙක්ගේ ඉහේ පටන් සෙද්දකින් සුදු රෙද්දකින් ඉහේ පටන් අඟපසක වැහෙන්න බැහුවනම් කොහොමද පේන්නේ? චතුර්ථ ධායනයේ පේන්නේ ඔන්න ඔහොම ලක්ෂණේ ඔයක වැටෙනවා කියලා. හැබැයි චතුර්ථ ධායනය ගැන කතා කරන යෝගාවචරයෝ කොච්චර කතා කළත් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමාතන චතුර්ථ ධායනයේ පත්‍යච්ච ලක්ෂණ දැක්ක කෙනෙක් ඒ අය අතර ඉන්නවම ගැන දැනගන්න නැහැ. නාහයාග ප්‍රථම ධායනයයි අස්මත්තමේ දෙති ධායනයයි නලේ තෘතිය ධායනයයි ඉසුදෙනි චතුර්ථ ධායනය කියලා මෙන්න මේ જાති එකක් නැ කියනයි ඉන්නවා. මොකාගේ වරද්ද කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේනම් එහෙ පේන පුදලක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධ්‍යාන හතරේ ලක්ෂණ හතරක් එකලා තියෙනවා. ඒ ලක්ෂණ හතරේ එක ලක්ෂණයක්වත් ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණයවත් ඔගේ චතුර්ථ ධ්‍යානය කියන එකේ පහළ වෙලා නැහැ. විවර්තන එකලා බලපහම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ලක්ෂණ නැතුව ධ්‍යාන සත්‍යයන් දකින්න පුළුවන් ඔය අපි කිව්ව ක්‍රමෙද අත් දැකලා ගියෝ. මේ එතෙන්ට යනකන් යන චතුර්ථ ධ්‍යානයට යනකන් යන ආර්ය මාර්ගය. ඇලුම් කරපු යමක් ඇතනම් සතියෙන් යුක්තව තෝරා ගන්නවා මේක ලෝකෙටයි ති. නෝනින් තේරුම් ගන්නවා මේක අත්හැරපුවාම නිවීමයි සැනසීමයි නිවන. සිහියෙන් යුක්තව ඒ පැත්තනේ සිහිය යොමු කරනකොට සිහිය පිහිටනවා නිවන් යොමු වෙලා අර තිබුණ සත්‍යය අත්හැරලා ඊටහාට පිට සාන්ත ප්‍රේතත්වයට පත් වෙනවා. දැන් ඔය ක්‍රමේ ධාවි චතුර්ථ ධ්‍යානයේ සාන්ත ප්‍රේතත්වයට මෙතන නිවන නෙමෙයි තා. නිවන සම්පූර්ණ නෑ. කාම ලෝකේ නික්මිත නිවන තියෙනවා ඔතන. තව රූප ලෝකේ නික්මිත නිවන ඔතන නෑ. දැන් ඉන්නේ රූප ලෝකේ ධාහිරාව ඉන්නවා. ඔය දහම් මාගෙදී ඔන්න සිහිනුවර තියෙනවා නම් එතෙන්දී යාර වැටහීමක් එනවා. මේ ඉනිකඳ මොකද්ද? මේ ශාරීරිය හැටියට පේන්නේ මෙච්චරයි. මේන් පිට ශරීරයක් දැర్శණය වෙන්නේ නැහැ. ශරීරයක් අරමුණු වෙන්නේ නැහැ. මම කියන ස්වභාවයේ ගෝචරය මෙච්චරයි. මේ මොකද්ද? ප්‍රභාස්වරත්තේ ආලෝකයයි. ඔන්නේ පිළිතුර එනවා. ඔතෙන්ද? හැබැයි ඒක නිවන කියන්නේ ගමිට වහින්න මුට්ටේ කින්නේ නැහැ. මුට්ටක් හතියේ නැති නිසා. පැවැත්මක් නිවන නෙමෙයි කියලා දකිනවා. මේ ආලෝකය කියන්නේ පැවැත්ම. ඒක දැකලා ඉවරයි තින්දි. ඕකට නිවන කියන්නේ හැවතින්නේ. එතෙන්දී නුවණ පහළා දකින්න පටන් ගන්නවා. මේ ආලෝකය විතරක් නෙමෙයි. මේ නිදහස් පරිසරයක් තියෙනවා වටේ. උඩ බැලුවත් යට බැලුවත් වට බැලුවත් හැමතැනම අනන්ත ආකාශයක් පේනවා. ගස් කොළන් ද්‍රව්‍ය වතු බලාකුළු කිසිම දෙයක් සම්බන්ධ නැති. ආලෝකයෙන් සියුම් ආලෝකයක් විහිදීගෙන අනන්තයේ දෙනකම් විහිදීලා උඩ යට වට හැමතැනම. අන්න එහෙමක මැද්ද නේද මේ ඉලි කඳක් වාගේ තියෙන මේ ආලෝකය? මම කියන තියෙන ආලෝක පිට තියෙන්නේ. මෙන්න මෙහෙම දකින්න පටන් ගන්නවා. මේ දකින්නකොට සමන්ත පේනවා. මේ ආලෝකය කියන්නේ එක්තරා විදිහට රූප කලාප කොටසක්. මේවා එකතු කරගෙන කැටි කරගෙන ඉන්න නිසා තමයි මේ ආලෝක පිටක් පේන්නේ. මේ එක් කිරීමට කැටි කිරීමට උත්සාහයක් වීර්යයක් යොදන්න ඕනේ. නිරන්තර උත්සාහයක් වීර්යයක් යොදනවා මේක වෙහෙසක්. මේ වෙහෙසමින් ගොඩනගන යමක් ඇද්ද? මෙන්න රූපාවචරයේ දුක. ඒක එතෙන්දී වැටහෙන්නේ. රූපාවචරයේ එකක් නිදුක් කියලා හිතාගෙන ගියාද බලනකොට එතෙන්දි වෙනවා රූපාවචරයේ ගොඩනගන විදිහේ දුකක් තියෙනවා. මනස නිරන්තරයෙන් උත්සාහයක් වීර්යයක් යෙදෙනවා. මෙන්න මේ උත්සාහයේ වීර්යය අත්හැරියහම මොකද වෙන්නේ? මේ ගොඩනගුපේක පවතින්නේ නැහැ. නාම ධර්ම වශයෙන් පරවතින එක අත්හැරමු ගාම කිවිල යනවා. එහෙනම් මොකද්ද සාන්ත? මොකද්ද ප්‍රණීත්? නිදහස් වෙන්න පුළුවන් අනන්ත ආකාශයේ නිදහස් වෙලා ඉන්න පුළුවන්කම තියෙන මොකද මේ හිර කරන්නේ? මෙන්න මේ අදහස එනකොටම අර එලිකඳක් වශයෙන් හිර කරපු ආලෝක හිර කිරීමේ මානසිකත්වේ නිදහස් වෙනවා. අන්න අතරී ගියන වැඩි ගියා මිදී ගියා. රූපේ ඉක්මවා ගිහිලා රූප රාගේ ඉක්මවා ගිහිලා අරූප රාගේ ඊළඟට ඉතුරු වෙන්නේ. යථාර්ථයෙන් දැකලා ඉතින් රූප රාගේ ඉක්මවා කාම රාගත් ඉවරයි රූප රාගත් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අනන්ත ආකාශයක් හැටියට පේන්නේ සමාසිර බැලුවොත්. කිසිම දෙයක රේඛාවක් සීමාවක් එක වර්ණයක් වෙනම කිසිම දෙයක් නැහැ. ආකාශ සංඥාවකින් ආකාශයෙන් ඉතාම සියුම් රූප කලාපයන්ගේ විසිරුණු අනන්තයේ විසිරුණු ස්වභාවයක් නිසා අනන්තව දැනෙනවා. මේ උඩේ මේ යටේ මේ වටේ කියලා ඒ විලාසයෙන් කරන්න බෑ. උඩක් කියලා වෙන් කරන්න බෑ ඒත් අනන්තයි. යටක් කියලා බෑ ඒත් අනන්තයි. තම අනන්ත වුණා හා සමානව දැනෙනවා. අනන්ත ආකාශයක් වුණා. මෙන්න මේ ස්වභාවය තමන්ට දැනෙන. මේක අනන්තෝ ආකාශෝ කියලා යන එකක් නෙමෙයි. තමාව දැකපු දැක්ම තුලින්ම තමාගේ හිතට ගෝචර වෙච්ච දේ තුලින්ම අරමුණු එතන ගිහිලා යන්නේ. මෙන්න මෙතෙන්ට ගියහම පේනවා. එවලෙම එයාට එන අර්ථයක්. මේක ඇත්තද? මේකද සත්‍යය? මේකද සත්‍යය? නිවන විමසගෙන ගිය කෙනාට ඒ අන්තිම තීරණය එනකම් ඔය ප්‍රශ්නේ මත වෙනවා උත්තරේ එනවා. ඒක සත්‍යය නෙමෙයි. සත්‍යයට එනකන් ඒ උත්තරේ එනවා. එතකම බලන්න මේක සත්‍යය නෙමෙයි. මේක ලෝකේ. අන්න අදහ දෙනවා. එහෙනම් ලෝකේ කොහොමද දුක වෙන්නේ? මේ ප්‍රසාරණයක් කරගෙන ඉන්නේ. අනන්තයේ මනස ප්‍රසාරණය කිරීම නිසා නෙමෙයි ආකාශය අල්ලා ඉන්නේ. ප්‍රසාරණය කරන මනසකින් ආකාශයේ නැමැති ඇත්තරා වස්තුවක් අල්ලාගෙන. අල්ලාගෙන බදාගෙන ඉන්න උත්සාහයේ වීරියෙන් නිසා මේ අල්ලාගෙන බදාගෙන ඉන්න ආකාශයක ඉන්නේ. මේ ආකාශයෙන් ඉවත් වෙන්න පුළුවන්. ආකාශයෙන් ඉවත් වෙන්න නම් ආකාශය අතරින්න ඕනේ. උත්සාහයේදී අතරින් පහක් කොච්චර නිදහස සාන්තද කියලා අදහසක් එනවා. ওই අදහස එනකොටම හරියට කිරයි තෙලයි එකට දෙලි පිහින කිර තෙල පෑවිලා කිරාහක් වෙලා ගියා වගේ. හොඳට පැහැදිලිව ආකාශයේ අතුරුදහන් වෙලා දැනෙන විඥානීය අනන්ත විදුරු වෙනවා. මෙන්න මේක අභාව දෙනවා විඥානංචාතන සමාධියතාව. හැබැයි නවතින්නේ. මේකද ඇත්ත. ඒක ඇත්ත කියලා තීරණය දෙන්නේ සත්‍ය දැකලා තින්නේ. මොකද? මුත්තක් සතියක් නැහැ. අසම්මජඤ්ඤ භාවයක් නැහැ. ඥානයයි සතියයි තියෙන නිසා. සත්‍ය විදිහටම තීරණය දෙනවා මේක ඇත්ත නෙමෙයි. මෙන්න මේක යථාර්ථය. මොකද්ද? දැනීම අනන්තයට විහිදීමේ හේතුවේ ඵලයක් වශයෙන් තමයි මේ දැනීම විහිදලා තියෙන්නේ. මොකටද විහිදුවන්නේ? ලෝකයන් අල්ලන්න. දැනීමට ගෝචර කරගන්න. මාධ්‍ය කරගත්තේ මොකද්ද? ඉතලා දැනීම විහිදෙව්වා. විහිදවපු දෙයින් ඒකට ගෝචර වෙච්ච ලෝකයන් අල්ලගත්තා. මේක නේද මේ කරන්නේ. එහෙනම් උත්සාහයක් මෙතන යොදවලා තියෙනවා. වීර්යයක් නිරන්තරයෙන් යොදවනවා. මේ අනන්තයේ විහිදිලාගේ දැනීමට කරන උත්සාහයේ වීර්යය නිර්සාහික වුණා නම් කොච්චර සාන්තව ප්‍රණීතද? දුක කොච්චර දුරට නිදහස්ද? ඒතර ආගේ අර විඥාන අංචායතනය සඳහා යම් දුකක් තිබුණාද ලෝක දුකක්? ඒකත් ගන්නවා මේ දුකෙන් නිදහස්. අන්න ඥානීට කොච්චරලා නිවන මුල් වෙලා අර මුල් වෙලා එනවා. ඔතනින් ඉවත් වෙන්න තැන. ඒ උත්සාහය විදි අතරින් පුළුවන් බව දැනෙනවා. අතරගාම සාන්තයි කියලා වැටෙනවා. සෙනෙකින් අතරිනවා. අතරිත ගාම මොකද වෙන්නේ? අනන්තයට ගියේ දැනීම මුං ඇටයක් තරම් ප්‍රමාණයට, කඩල ඇටයක්, බත් ඇටයක් තරම් ප්‍රමාණයකට විහිදෙන මට්ටමේ ඉහළට විහිදෙන්න තුරු ඒ මට්ටම ඉතුරු වෙනවා. කොහේ ඉන්නවද කියලා බලපුවාම ඉන්න තැනක් වෙන කරන්න බෑ. දැනීම බලපුවාම මුං ඇටයක් තරම් ප්‍රමාණයට පොඩි දැනීම මාත්‍රයක් ඉතුරුලා තියෙනවා. දැනෙන බව විතරයි එතන. දැන් අන්නේ එතෙන්දි පේනවා. ලෝකේ බාහිර ලෝකයක් එක්ක තියෙන සියලු සම්බන්ධය අත්හැරුවාම මනසේ තත්ත්වය මොකද්ද? අන්නේ කිසිවක් දැනෙන්නේ නැහැ. ආකින්ච අඤ්ඤ. අකින්ච අඤ්ඤ. අන්නේ කිසිවක් එතන නැහැ. මනසර ගෝචර නැහැ. එහෙනම් මනසර මොනවාද ගෝචරෙන්නේ තියෙන්නේ? අර මුං ඇටයක් තරම් ප්‍රමාණිත දැනිච්ච දැනීම මාත්‍රිය පමණයි. මෙන්න මේක දහමා කියන ආකින්චඤ්ඤායතන සමාධියටපත් වුණා. හැබැයි හිත රවට්ටන්නේ මුට්ටක් සතියක් නැහැ, ඥානෙ තියෙනවා. මෙතෙන්දි ප්‍රඥාවක් නෑ. මේක ඇත්තද? ඕක ඇත්ත නෙමෙයි. අන්න යථාර්ථය වෙන නුඹල පහළ වෙනවා. එතන දකින්නවා මනස උත්සාහයෙන් වීරියෙන් එක්තරා මට්ටමක නවත්ව ප්‍රසාරණ අවස්ථාවක් මේ තියෙන්නේ. මේ ප්‍රසාරණයට අවස්ථාවේ ශක්තිය දෙන නිසායි මේ කාලේ මෙහෙම පේන්නේ. මේ උත්සාහයේ විදි නතර කළොත් මනස කොච්චර නිදහස්ද? කොච්චර සාන්තද ප්‍රණීතද? අන්න අත්හැරීමෙන් වැල්මේ නිවන් සාන්තිය මුල් කරගෙන මනස පේන්නකොටම අර නවත්තලා තියෙන මත්තම අත්හැරලා යනවා. පලා ඉඳ ඇටි පුංචි වෙලා යනවා. අර මුං ඇටයක් අරන් තියෙච්ච එක එන්න එන්න පුංචිලා ඉදි කටුදුරක් තරම් වෙනවා. අබ ඇටයක් තරම් වෙනවා. ඉදි කටුදුරක් තරම් වෙනවා. තව තවත් පුංචිලා පුංචිලා අන්තිම මාත්‍රේ දැනීම මාත්‍රේ හිඳින්න යනවා. වෙන මොකුත් ඔතන තිබුණේ නැහැ දැන්. ඒ දැනීම මාත්‍රේ නැති වුණොත් ජීවිතේ ඉවරයි කියලා දකිනවා. ජීවිත ආසාව මත වෙලා හිටන් දැනීම මාත්‍රේ ආශර නැගනවා. අර මුං ඇටයක් තරමට ආයි විසිරලා යනවා. හැබැයි නවත්තන්න බලාපොරොත්තු වෙන්නේ ආයි ඇකිල්ල යනවා. ආයි ගිහිලා කියලා ඉවරයි කියන ආශරය ප්‍රසාරණය කරනවා. දැන් මෙන්න මෙතන විශේෂ අත්දැකීමක් ලබනවා. මොකද්ද? හිත කිව්වේ ඕක නේද? දැනෙනවා කිව්වේ ඕක නේද? ගොඩනැග දැනීමක් හිත විසින් ගොඩනගනවා. ගොඩනගන නිසාම දැනීම ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙච්ච දැනීම තමයි අපි හිත කිව්වේ. ප්‍රහාණය වෙච්චාම මොකද ඉන්නේ? ප්‍රහාණයට දුන ශක්තිය තියෙන කන්තිරයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ ප්‍රහාණයේ ක්‍රියාවලියට හිතේ ක්‍රියාවලියට ශක්තිය ගෙවෙනවා. ගෙවෙන මොකද ඉන්නේ? ආශරයක් දැනීම කුඩා වෙලා යනවා. දැනෙන ස්වභාවය ඉවර වෙනවා. ඉවර වෙන ජීවිත ආසාවන් ආශරයක් දැනීම ප්‍රහාණය කරනවා. අන්න උත්සාහයේ වීර්ය ප්‍රතිඵලයක් හිත. එහෙනම් හිත කියන එකක් වෙනම නැහැ. හිත කියන්නේ උත්සාහයේ වීර්යෙන් ගොඩනැගෙනවා කියලා තමයි අත්දැකීමක් ලබනවා. මෙන්න මෙතන දකින්න ගොඩනගුපේක දැනීම ගෙවිලා යන්නේ මොනවත් ඉතුරු කරලා නෙමෙයි. එහෙනම් දැනීම කියන්නේ හිස් දෙයක්. හරයක් ඇති දෙයක් නෙමෙයි. හිත කියන්නේ හරයක් ඇති දෙයක් නෙමෙයි. ඔන්න ඒ ඥානිය ලබනවා. ලැබුණා පස්සේ මොකද කරන්නේ? ඔය තමයි වේදනා සංඥා මනෝ සංකාර. අන්තිමට ගෙවිලා යන්නේ ඉවරෙන් තින. දැනීමයි හැඳිනීමයි. ඔන්න දැනෙන හැඳිනෙන ස්වභාවය සම්පූර්ණ අත්හැරලා ගියාම කරපු සියලුම උත්සාහය වීරිය ඉවරයි පැවැත්මට. ඔයින් එහාට තා පැවැත්ම උත්සාහය කිතුල්ල තිබුණේ. අන්තිම උත්සාහය වීරිය තිබුණේ දැනීමයි හැඳිනීමයි ගොඩනගන කරපු උත්සාහයේ වීදී. ඔබ තමයි අන්තිමටම හිත නිසා ගොඩනගමු සූක්ෂම දුක. ওই දුකේ නිදහස් වෙන්න මොකද වෙන්නේ? ඔන්න ඔය දැනීම උත්සාහයේ වීදී අත්හැරලා දැම්මනම් ආයි ගොඩනගෙන බලාපොරොත්තුවක් නැත්නම් හිත ගොඩනගෙන ඇටක් ගාලා බල්බයක නිමිලා ගියා වගේ ඇටක් ගාලා නිමිලා යනවා. නිමිලා කියන්නේ දැනීම ඉවරයි. ආයි හිතන්න කෙනෙක් විඳින්න කෙනෙක් පුද්ගලත්වය මමෙක් ඉතර නැහැ. ඔවගේ සත්‍ය ඉවරයි. ඔන්න ගියා නවානුපුර සමාපත්තිය, නිරෝධ සමාපත්තිය. අදිස්ථාන කරගෙන හිටියොත් ඒ වෙලාවෙ ඉන්නවා. ඒ වෙලාවෙ ආශරයක් පුංචි තිතක් වෙලා ආපහු වෙනවා. බලපුවා මේ තිත තමයි ගොඩනැගුවේ නැහැ මොකෙන්ද ආවේ. පෙර භවයේ තුල මේ පුනර්භවයක් හටගැන්වීමේදී ප්‍රතිසන්දියේදී ගත භවාංග ශක්තියත් හිත පහළ වෙන කර්ම ශක්තියක් තිබුණාද? අන්නේ කර්ම ශක්තියේ බීජය තමයි අපි නිරුත්සාහය මත කරලා දැනීම පවත්වන්නේ. ඔන්න ඕක දකින්න. ඔය දැනීම යම් මොහොතක කොතෙක්කල් පවතින්ද? ජීවිතයේ ආයුෂයක් ඇද්ද ගෙනාවු ආයුෂයක් ආයුෂ කාලයේ අවසාන දවසට ඒ මාත්‍රියේ ගොඩනගෙන ශක්තිය කෙලවරයි. එහෙනම් ජීවිතයේ පවතින එක අවධාරි එතෙන්ද මිසක් එතෙන්ද නම් අසාරත්වයේ දැක්ක කෙනා නැවත වාරයක් ලෝකෙ දිහිත විහිදවල නැහැ. එහෙනම් මොකද වෙන්නේ? පුරාණයේ ක්‍රේකලා ගියා. නවන් නැති සම්භව මත බහල කරේ නැහැ. ආයිති නැවත භවයකට හිත හිටියේ නැහැ. සීන බීජයි නැවත වාරයක් උප්පත්තිය දිහිතු නැහැ. අරක ජීලගේ පහන ඉවිලා ගියා වගේ අන්තිම මොහොතේ කෙලවර වුණා. ආයි සසර ගමන ඉවරයි. මෙන්න ආනාපාන හතියෙන් නිවන් දකින්න ඕන නම් යායුතු නවනුපුර සමාපatti මාර්ගය විතර මාර්ගයක් නැහැ. යන්න තියෙන ඉහළ මාර්ගය ඔය ක්‍රමෙන් ඒකයි. හැබැයි ඔය ක්‍රමයක් දැනගෙන හුස්ම අදින්න කවුරුවත්. ඉතින් කවරේ ආවාගේ හරියට අදිනා මෙහාට අදිනා නිසා ඔහොම යථාර්ථයක් දැනගෙන දහම තේරුම් අරගෙන ආනාපානයක් වලන්නේ නැති නිසා කිව්ව ඕක වලලා වැඩක් නැහැ කියලා. ඔහොම ක්‍රමයක් තියෙනවා. නවනුපුර සමාපත්තියට යන ආනාපාන වායෝ කසිනේ මුල් කරගෙන ආරම්භ කරන ක්‍රම. වායෝ කසිනේ මුල් කරනවා මිස ඒක අවසාන දක්වා නැහැ. දැන් නිරෝධානුපස්සී අස්සසී සාමිධිකදී නිරෝධානුපස්සී පස්සසී සාමිධිකදී එතන ආසාර ප්‍රසාදික ඇතියේ. නිරෝධයට යන ඕනේ චතුර්ථ ධායය නැවතුන ආසාර ප්‍රසාදික. නිරෝධය යන කොහේ තියෙන ආසාර ප්‍රසාද? නිරෝධයෙන් එහාට වෙන පටිනිසයා ගානුපස්සී අස්සසී සාමිධික. තව එහාට හුස්ම කරේ කිය වෙනවා. නිරෝධයෙන් එහා පැත්තට තියෙනනේ අපේ භාවනාවේ. පටිනිසයා ගානුපස්සී අස්සසී සාමිධිකදී පටිනිසයා ගානුපස්සී පස්සසී සාමිධිකදී. ඉතින් පිළි නොගන්නවා කියတဲ့ සංකීර්ණෙන් ආස්වාද කරනවා සික්මේනවලු. දැන් චතුර්ථ ධානයේදී ආස්වාද පස්සාව නිරෝධයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා. චතුර්ථ ධානයේදී ආස්වාද පස්සාව නිරෝධ වෙනවා කියන. දැන් ආස්වාද පස්සාව නවතිනවා චතුර්ථ ධානයට ගිය ගමන්. හුස්ම ගන්නෙ නෑ. එහෙනම් එතනින් එහාට විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිසංගානුපස්සී එහාට යන කොහේද ආස්වාද පස්සාව? හතර වෙනි දහයට පැනලා එහාට යන්නේ. දැන් ආස්වාද පස්සාව කියන හුලව ගැන කිව්වනම් එහෙට කියන්නේ කොහොමද හුලද? නිරෝධයට යන මොන හුලකද? හෘදේ කම්පනයක් ඉවරයි. හෘදේ වාස්තු කම්පනයක් ඉවරයි නිරෝධයට යනකොට. පටිනිසයක් ගන්න පස්සේ නිකන් අසහස්වාසා වෙනවා. මේ මොකද ඒ කියන්නේ ඒකද? පහකලෙ ඉත්තක් තියෙනවා, අසුරු කලෙ ඉත්තක් තියෙනවා. පිළිනො ගන්න නැතෙන්ට යනකම්. නිරෝධයට කියනවා පරිහතුන් වහන්සේ විතර නෙමෙයි අනාගාමී කියන නිරෝධයේ ඉන්න. එහෙනම් යන වයි කරන්න කොහොමද තියෙනවද තව? ඒ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව පහ කරන සුදුරුම. පිලි නොගැනීමට පහකලීත කොටස තියෙන නිසා අන්න ඒක පස්සාත ධර්ම. අවිද්‍යාව පහකර දැමීමට පස්සේ පස්සාත කරමු පස්සාත කරලා ඉවරයි. පස්සාත කිරීම නිසා යම් මාර්ගයක් සාංගික මාර්ගයක් ආසාත කළාද මාර්ගය ආසාත කරලා ඉවරයි. ආසාත පස්සාත කළා අරිහත් නොහතේ නිරෝධය. උනාදී ආසාත පස්සාත අවසාන. අන්න ඒක ආසාත පස්සාපය.